චක්වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත් නං සග්ගමොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස
දැන් මේ වෙලාවේ තම තමන්ගේ ගැටළු ප්‍රශ්න निराकरणය කරගන්න වෙලාව ඒ සඳහා අවශ්‍ය දහම් ගැටළු මාර්ගයට අදාළව අවශ්‍ය දේ අහලා ඉන්නකොට
අවසරයි ස්වාමීන් වහන්සේ ලැබී තිබෙන පළවෙනි ප්‍රශ්නය මාර්ගය සාදාන ප්‍රශ්නයක් නෙමෙයි ස්වාමීන් වහන්ස. ඒත් මම ඒක ඉදිරිපත් කරනවා. කිසියම් අමනාප පුද්ගලයේ ශබ්දයක් ඇති කරනවා නම් කෙනෙක් කේන්ති ගැස්වීමට ඒ ශබ්දය තමාට නැසීම පිණිස ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ වෙන දෙයකින් තමාට නැසී සිතට කේන්ති ගැනීම නතර කර ගැනීම සඳහා කරන කළ යුතු මාර්ගයේ කුමක් දැයි කරුණාකර පහදා දෙන්න.
අපට මොකද කරන්න ඕනේ ඒකට? දැන් එතන තියෙනවා දෝෂ දෙකක්. එකක් අමනාපකාරීත්වෙත් ඉන්නවා. ඊළඟට යමනාප කෙනාගේ අමනෝක්ෂණ ක්‍රියාවකුත් තියෙනවා. අනුන්ත කරදර පිණිස, හිංසා පිණිස හේතු කරන එක. එතකොට අපට හිරිහැර පිණිස, කරදර පිණිස කවුරු හෝ ශබ්ද ගෝසා අධිකව ඇති කරනවා නම් ඒක හිතවත් වෙනාය, අහිතවත් වෙනාය කියන එකක් නෑ. කවුරු ඒ කරදරය ඇති කළත් කාටත් ඒක කරදරයක්මයි. ඒ නිසා කවුරුත් තව කෙනෙකුට පීඩා නොවන ආකාරයෙන් තමන්ගේ පැවතුම් කතාබහ දිහා අවධානයෙන් යොමු වෙලා කටයුතු කරන එක මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ උපදේශයක් අනුසාරණයක්. නිතරම හැමතිස්සෙම බලන්න ඕන මම මේ සිතන සිතුවිල්ල මට යහපත පිණිස පවතිනවද? අනුන්ට යහපත පිණිස පවතිනවද? අනුන්ටත් මටත් යහපත පිණිස පවතිනවද? ඒ වගේම මටත් අයහපත පිණිස පවතින. අනුන්ටත් අයහපත පිණිස පවතින. මටත් අනුන්ටත් අයහපත පිණිස පවතිනවා. එහෙම නැත්නම් මට යහපත පිණිස පවතිනවා, අනුන්ට අයහපත පිණිස පවතිනවා. එහෙම නැත්නම් අනුන්ට යහපත පිණිස පවතිනවා, මට අයහපත පිණිස පවතිනවා. මේ වගේ අපි සිතන සිතුවිලික පවා මෙයාදි වෙනස්කම් දකින්න වෙනවා. තමන්ට හිත පිණිස පැවතිලා අනුන්ට හිත පිණිස පැවතුනා නම් ඒකත් නොකළ යුතුයි. තමන්ට අහිත වුණත් අනුන්ට හිත පිණිස පවතිනවා නම් ඒකත් නොකළ යුතුයි. තමන්ට අහිත කරගෙන අනුන්ට හිතවත් බවක් දක්වන්නේ කලක් නෑ. තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා නම් දෙපාර්ශ්වයටම ඒක නොකළම යුතුයි. තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම යහපත පිණිස පවතින දෙයක් නම් ඒක හිතාට කමන්නේ ඒ සිතුවිලි හොඳයි. ඊළඟ වචනයක් පිට කරනකොට හිතන්න ඕනේ මේ වචනය මට යහපත පිණිස පවතින. අනුන්ට යහපත පිණිස පවතිනවා. මටත් අනුන්ටත් යහපත පිණිස පවතින. එසේනම් ඒක කළ යුතුයි කියේවි. මට අහිත පිණිස පවතින අනුන්ට හිත පිණිස පවතිනවා නම් එසේ නොකියේ. අනුන්ට හිත පිණිස පවතිනවා මට අහිත පිණිස පවතිනවා නම් දෙබඳු වචනයද නොකියේ. මටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා නම් ඒද නොකියේ. යමක් කරනකොට ක්‍රියාවේදී මේ කරන ක්‍රියාව මට හිත පිණිස පවතිනවාද අනුන්ට අහිත පිණිස පවතිනවා නම් නොකළ යුතුයි. මට අහිත පිණිස පවතින නමුත් අනුන්ට හිත පිණිස පවතින. ඒද නොකළ යුතුයි. මටත් අනුන්ටත් දෙපැත්තම අහිත පිණිස පවතින. ඒද නොකළ යුතුයි. මටත් අනුන්ටත් හිත පිණිස පවතිනවා මේ ක්‍රියාව. දෙපාර්ශ්වයටම යහපත පිණිස පවතිනවා කියලා දැක්වෙනවා මේ බඳු ක්‍රියාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් තමයි කල යුතු දේ පිළිබඳව කියන දේ පිළිබඳව හිතන දේ පිළිබඳව විමසීමෙන් නුවණින් විමසා බලා කටයුතු කරන්නයි උපදේශ සම්ප්‍රාප්තනා කරලා තියෙන්නේ. එනිසා තව කෙනෙකුට හිරිහැර පිණිස කරදර පිණිස අහිත පිණිස පවතිනදී අපි පුළුවන් තරම් නොකල යුතුයි. සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපි නොදැනුවත්ව වුණත් අපි නොසිතන නිසා නොසිතා කටයුතු කරන නිසා අපේ කතා බහ අපේ ඉරියව් අපේ පැවතුම් තව බොහෝ දෙනෙකුට හිත පිණිස පැවතියි. මෙන්න මෙතනදී මේ අහපු ප්‍රශ්නේ තව පැත්තකට අපි යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ පැවැත්ම තුළ අපි ගැන නොසිතා නොවිමසා කටයුතු කිරීම තුළ තවත් කෙනෙකුගේ හිත දූෂණයටපත් වෙනවා. ඔහුගේ හිත කෝපයෙන් කීරි ගැන්වෙනවා. ඒ ඇති වෙන ප්‍රතිඵලය ඔහුටත් ඔහුගේ අනුන්ටත් විශාල අයහපතක් වෙනස හේතු වෙයි. එහෙනම් අපි දන්නේ නැහැ අපේ පැවැත්ම දෙසා අපේ පැවැත්ම ගැන අවධානයක් නැතුව අපි කරන කටයුත්ත තව කෙනෙකුට තුළ තද කෝපයක් ඇති කරලා ඔහු භයානක ක්‍රියාවකට යොමු කරවන්නෙක් බව අපරාධකාරීක් බවත් පත් වෙන්නට යම් යම් අවස්ථා ඒබඳු අවස්ථා සැලසෙච්ච අවස්ථාවල් පිළිබඳව අපි දන්නේ. එනිසා විශේෂයෙන් අපේ ඉරියව් පැවතුම් බොහෝම ධාර්මික වෙනවා නම් තමයි වඩා සුදුසු. ඒක ධර්ම දානයක් වෙන එක පැත්තකි. අනිත් පැත්තෙන් අභය දානයක් වෙන. අන් අය කැමති නිතරම සුවසේ සැපසේ ජීවිත ගෙවන්න. ඒ සුවසේ සැපසේ ජීවිත ගෙවන්න කැමති කෙනාගේ දහසේ සැනසිල්ලේ ඉන්න බාධාවක් කරන්න. එයාට ජීවත් වෙන්නේ අයිති අපි දුරාගෙන බිය යාගේ ජීවිතයට එකතු කරලා කෝපය යාගේ ජීවිතයට එකතු කරලා ඒ පුද්ගලයාගේ මානසික හානියකට අපියක් දිනවා. ඉතින් අපිට පුළුවන්කම තියනවා නම් කෙනෙකුගේ සිත තුළ වෛරේ කෝපයේ තරහ වීර්ෂ්‍යා පරිගණීම ආදී නපුරුකම් පහළ නොවනසේ අපේ පැවැත්ම හදාගන්න එයා මුළු ලෝකයටම අභය දානය දෙන කරුණාව මෛත්‍රිය අනුකම්පාව දන් දෙන අපි ලෝකෙට වැඩගත්ම වුමනා කරන අද කාලේ අවශ්‍යම දානේ මේ දානේ. එනිසා අපි හිතවත් වේවා අහිතවත් වේවා තව කාටකෝ හිත පිරිසි පවතින පැවතුම් වලින් මිදෙතෝ. හොඳයි අපිට අපි කැමති ආකාරයෙන් පවතින ලෝකයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඒ බඳු අප්‍රිය අමනාප අරමුණු අපේ දැස් වලට දසවන් වලට අරමුණු වෙනවා. අපි කැමති දේ අපිට කැමති ආකාරයෙන් ලෝකයේ තුල ලැබෙන්නේ අකමැති දේ ගලාගෙන එනවා. ඉතින් ඒ බඳු තැන් වලදී තමන්ද දැනගන්න ඕන ලෝකික භාවය. ලෝකය කියන්නේ මේ බඳු තැන. මට කැමති දේ කැමති ආකාරයෙන් නොලැබෙන තැන. කැමති දේ කැමති ආකාරයෙන් ලැබෙනවා නම් එහෙනම් අපි නිවන් දකින්න ඕනේ නැහැ මේ ලෝකෙ ඉන්නේ. මේ ලෝකෙන් අපිට මිදෙන්න ඕන වෙලා තියෙන්නේ මේ ලෝකෙ අපි කැමති ආකාරයෙන් නොපවතින. එනිසා ලෝක ස්වභාවය ගැන හිතලා නේ මේ ලෝකෙනේ සංසාරේ ඉන්න නිසා මේ අප්‍රිය අමනාප සුරකටපත් වෙනවා තියෙන්නේ අකමැත්තේ ගලාගෙන ඉන්නේ. එනිසා අපි කලකිරෙනවා නම් තවත් පුද්ගලයෙක් පිළිබඳව නෙමෙයි මේ සංසාරයේ පිළිබඳවම කලකිරීමක් අදාගෙන මේ සසරෙන් මිදෙන්න ඕන කියන ධාතේතර ගන්න එකයි ඒ බඳු තැන්වලදී අපි ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය මත. දැපි වෙන්නේ
අවසරයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නයිස් කර්මයි. කරුණාකර ඒ අදහස විස්තර කර දෙන්න.
නයිස් කර්මයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාන්තයෙන් මේ ලෝකයෙන් එතර කරවන සසර දුකින් එතර කරවන තුන් භවයෙන් ඉක්මවන ලෝකෝත්තර ධර්මයක්. ඒ නවලෝත්තරා ධර්මයයි සෝතාපන්න සකදාගාමි නාගාමි අරහත් මාර්ගඵල නිබ්බාන කියන මේ නමේට කියන නවලෝකෝත්තර ධර්මයේ නිර්වාණික ධර්මයේ ඒකාන්තයෙන් නිවනට විමුක්තියට සම්මුණ දුකින් එතර කරවන ධර්මයක් නිසා ඉසේ උන්වහන්සේගේ ධර්මයේ හඳුන්වනවා. ඉතින් මේ ධර්මය අනුපිළිවෙලක් තියෙනවා. පහරාද කියන අතුරයා බුදුජානන් වහන්සේ සමග දවසක් සාකච්ඡාව. පහරාද කියලා කියන්නේ මහා මුදු ඇතුළු කොට ජීවත් වෙන අන්තර සම්පන්න අසුරේ. අසුරේ මහා මුදුට බොහොම ඇලුම් කරන අය. බුදුජානන් වහන්සේ හිතනවා අසුරය පහරාද ඇයි ඔබ මේ මහා සාගරයට විතර ඇලුම් කරන්නේ? ඔහු මහා සාගරයේ තියෙන ආස්තරීමත් කරුණිකීතයක් බුදුජානන් වහන්සේ ඒදී ඉදිරිපත් කරන එක කරුණක් තමයි මේ මහා මුහුද අනුකුප්ප කෝණෝ අනුකුප්ප නින්නෝ අනුකුප්ප පබ්බහාරෝ. මේ මහා මුහුද එක පාරට වලවල් නෑ, එක පාරට නැමීන්නේ නෑ, ප්‍රපාත නෑ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් තමයි ගැඹුරට යන්නේ. ඒක මහා මුහුද තියෙන ආස්තරීමත් කරුණක්. මේ ආදී වශයෙන් කරුණු පැහැදිලි කළ තැනදී නැවත විමසනවහු බුදුරජාණන් වහන්සේගෙන් වහන්සේගේ ශාසනයේ මේ ශ්‍රාවක පුත්‍රයෝ ඔය ධර්මයට බොහෝ මැලුම් කරන, ඔය ශාසනයට බොහෝ මැලුම් කරන, ඇලුම් කරවා වාසය කරනවා, ඔය සත්‍යාරම. ඇයි ඔය ශ්‍රාවකයෝ ඉච්චර ඇලුම් කරන්නේ? උන්වහන්සේ අර මහා මොහොත ගැන කතා කරපු මහරහතේ කරුණ ටික සාපේක්ෂව ගලපන. උන්වහන්සේ මතක් කරන මේ ශාසනයේ අනුසුද්ධ සික්ඛාන් බුද්ධ කිරියා ප්‍රතිපද. මේ ශාසනයේ සිතාවෙන් අනුපූර්ව සිතාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් පිළිවෙලින් පිළිවෙලින් ගැඹුරු වෙවි යන ධර්මයක්. දන්නා තැනින් නොදන්නා තැනට ගෙනියන ධර්මයක්. එනිසා මේ ශාසනයේ එක පාරකටම ගැඹුරුනේ ටිකෙන් ටික පිළිවෙලින් පිළිවෙලටයි මේ ශාසනික ධර්මයේ පවතින. එනිසා මගේ ශ්‍රාවකයෝ සිව්වන පිරිස මේ ශාසනයෙන් වූ ඇලි කරන කලෙලෙන් එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තේ දුක් කෙලවරට පවතින බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ වෙනත් වෙනත් තරමුණු මත නතර වෙලා නැහැ. උන්වහන්සේම දේශනා කරනවා ලාභ සත්කාර තිලෝකාන්ත. මගේ ශාසනයේ ලාභ සත්කාර අරමුණු කොට නැහැ. මගේ ශාසනයේ සීලේ ආනිසංස කොට නැහැ. මගේ ශාසනය සමාධියේ පරම කොට නැහැ. මගේ ශාසනයේ ප්‍රඥාව පරම කොටද නැහැ. මෙසේ කියමින් උන්වහන්සේ මගේ ශාසනය මගේ ධර්මය අනුපාදා විමුක්තිය අනුපාදා පරිනිර්වාණයම කෙලවර කොට ඇති බවයි. එනිසා ලෝකේ පහළ වෙච්ච ආගම දර්ශනයක් ඉන් මෙහා තැනක නතර වූ ලෞතුරා ධර්මයේ අනුපාදා පරිනිර්වාණය දක්වාම පිරිනිවීම දක්වාම ඉදිරියට දෙන යන දෙන යන පුළුවන් දෙන යන මාවතක් ඇතුළතයි ධර්මයේ පවතින්නේ. ඒ නිසා ඊතර කරවන ධර්මයන් සඳහා මේ ධර්මයේ විභාගය නම් ඉරි දක්වා දෙනවා. මාර්ගය පිළිබඳව
අවසරයි ස්වාමීන් වහන්ස, මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. මට තිබෙන ගැටලුවක් සම්බන්ධය එනම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය පිළිබඳව. ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන හේතුඵල ධම සම්‍යක් දර්ශනය අවබෝධ කර ගැනීමේදී අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කොතනදීකට යෙදිය හැකිද සහ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය යනු කුමක්ද යන්න පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි.
ඉන්ද්‍රිය ප්‍රතිබන්ධයි අපට ලෝකය. චක්ඛුඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, දිවේන්ද්‍රිය, මනේන්ද්‍රිය, කායේන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකය තුල ලබන්න පුළුවන් අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඉන්ද්‍රිය හා බැඳුණු ලෝකයේ තුල ලබන අධ්‍යක්ීමේ අවසාන ප්‍රතිඵලය වෙනවා නේව සංඥා නාසඤ්ඤා. නේව සංඥා නාසඤ්ඤා කියන බ්‍රහ්මතලය හිමිකරුවේ උරුමකරුවේ කියන්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානය දියුණු කිරීම කරලා එනිහාවට යන්න පුළුවන් කමක් නැහැ. නිවන කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තැනක් නෙවෙයි. ආයතනයේ ඇතිතාක් ඉන්ද්‍රිය ධර්ම ඇතිතාක් එතන තියෙනවා සිතේ හටගන්නේ. හටගත්තොත් යමක් හටගත් ධර්මයන්ගේ ලක්ෂණය කියන්නේ ඉතර වීමක් නැහැ නිදීමක් නැහැ.
එනිසා මේ බුදුදහම ඉන්ද්‍රිය ධර්මයන්ගේ Nirodhe
තුන්කොට දක්වන.
ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ Nirodhe තුල අපට ලැබෙන තවත් ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කිය ඉන්ද්‍රිය ධර්ම දක්. අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතා ඉන්ද්‍රිය, අඤ්ඤතඤ්ඤතා ඉන්ද්‍රිය. එහෙම ඉන්ද්‍රිය ධර්මත් දක්වන. එතකොට අපි ඉන්ද්‍රිය කියලා කියන්නේ ලෝකයේ මේ ආයතන හය ඇතුළු කොට ගන්නා විදිහේ ආයතන ක්‍රියාකාර. මේ ආයතන හයෙන් පොරවක් යම් යම් ධර්මතාවයන් මතු කරගෙන මේ ලෝකයට තියෙන සම්බන්ධතාවයම අත්හැරගෙන ලෝකයෙන් එතර වෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන් වඩන පිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට වෙනවා. එනිසා අපි මේ මාර්ග භාවනාවේදී විශේෂයෙන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අරමුණු අරගෙන විදර්ශනා කරනවා. එතකොට අපි අරමුණට ලැබිලා තියෙන විදර්ශනාවට ලැබිලා තියෙන ලෝකයේ හටගත් ධර්මය. ඒකේ තුල හටගත් ධර්මය. හටගත් දේක අනිත්‍යතාවය බලස්තුවා. දැන් ඒ තුල මෝහේ දුර්වීමක් සිදු වෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ යටපත් වීමක් සංගවා ගැනීමක් කර ගන්න පුළුවන් වේවි. එින් එහාට යන විමුක්ති මාර්ගයකදී සිදුවන. එනිසායි බුදුරජාණන් වහන්සේ නිවන හැටියට මේ සලායතන නිරෝධයම පනවත්. මේ ඉන්ද්‍රිය ශක්තියේ නික්මවාගේ හැකියාවන් ලෞකිකවද ලබන්න පුළුවන්. පංචාභිඥා උපේනිවා ජීවිත දිබ්බසෝත පරචිත්ත විජානන උපේනිවාසාන ප්‍රතියාදී මේ ඥාන මේ සාමාන්‍ය ඉන්ද්‍රිය හැකියාව ඉක්මවා ගිය සුවිශේෂී ඉන්ද්‍රිය ශක්තියකින් ලබා ගන්න අධ්‍යක්ීම වෙනවා. මෙතන ඉඳගෙන තව ඈත තියෙන දේක් දකින්න පුළුවන් බව, ඈත සිදු වෙන දේක් අහන්න පුළුවන් බව, යුතිවිද ප්‍රාතිහාරය එක්කෙනෙක්ව ඉඳගෙන දහසක් දෙනෙක් මවාපාන, දහසක් දෙනෙක් ඇති තැන එක්කෙනෙක්ව දෙනුම් කරන බව, ඉත්ති හඳු පරුවත අතරින් ගමන් කරන්න පුළුවන් බව, දිය මතින් යන්න පුළුවන් බව, දියෙහිමෙන් පොළොවෙහි කිනි දෙන්න පුළුවන් බව, අහසේ යන්න පුළුවන් බව, මේ ආදී හැම එකක්ම මේ සාමාන්‍ය ලෝකයේ කතා කරන ඉන්ද්‍රිය සත්‍යයක්ම වාගේ හැකියාව. හැබැයි මේවත් ලෞකික. මේ ශක්තිය දෙක්ම වාගේ අධ්‍යක්ීමක් තමයි අපි නිවනේදී ලබන්නේ. නිරෝධ සමවත කියන තැන අපි හඳුනගත්තොත් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුන් සංඛාරයන්ම නිරුද්ධ කර දැන් මුළු තුන් ලෝකයටම කිසි සම්බන්ධතාවයක්, තුන් ලෝකයක් එක්ක තුන් භවයක් එක්කම තියෙන සම්බන්ධතාවය අපට කිසිම ඉන්ද්‍රිය සම්බන්ධතාවයක්. ඒ තුළ උන්වහන්සේලා සීමිත සුවයක්. අසංකත ධාතුව නිවන. නිවන් සුවය අත්විඳින අවස්ථාවක්. එතකොට මෙන්න මේ සැපයක් තියෙනවා වේදයිත් සැපේ හා අවේදයිත්. වේදයිත් සැපය කියලා කියන විඳින සැපය. කෙනෙකුට ලෝකේ සැපයක් විඳින්න පුළුවන්. යම් ඉන්ද්‍රියක් ඇසුරු කරගෙන. හැබැයි මේ හැම සැපයක්ම පෙරලෙන පරිවර්තන ඒ සතිය වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමක් නෑ. ඒ අන්නේ තීර්ථකවරු බුදුරජාණන් වහන්සේ රාමසුකල්ලි සාම යෝගයේ ගැන දොස් දකින්නවා, ඒ දොස් කියනවා, ඒ විවේචනය කරනවා කියලා දැනගෙන අන්නේ ආධුනික අය බුදුරජාණන් වහන්සේට ප්‍රෝදනාවක් කළා. ප්‍රමණ බවත් ගෞතමියෝ සාමෙහි ගැන මොනවද දන්නවද? මේ බිම්බිසාර රජුරු කුසල් රජුරු පුත්‍ර කාම සම්පත් විඳිනවාද? සංසප්ප විඳිනවා. ඒ සැපේ නොහඳුනන ශ්‍රමණ බවත් ගෞතමී වේවා ගැන දුක් කියනවා විවේචනය කරන වේදික සැපේ ගැන අවස්ථාවක්. මහානාම කියන ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පිළිබඳව වෙලාවට උන්වහන්සේ මහානාමට කියලා දෙනවා, මහානාම ඔය කුසල රජුරවන්ට ඔය බිබිසාර රජුරවන්ට එක සතියක් මේ අතපය හොලවන්නේ නැතුව නඟ තොලවන්නේ නැතුව එකම ඉරියව්වෙන් සැප විඳින්න පුළුවන්. ඉස්සලාව කියන බෑ කියලා. හය දවස් හයක් පුළුවන් දෙහෙම ඉන්න. බෑ කියලා. පහක් හතරක් තුනක් දෙකක් එකක් එක වරුවක් ඉන්න පුළුවන්. ඉති මහනාම මම ඉන්නවනේ සතියක්. බොහොම සුවසේ ඉන්නවනේ මම. එතකොට බිම්බිසාර රජුරෝද කොසල් රජුරෝද මමද සතුයිනේ? ඔය නොටුන් කියන විදිහට ඒ බිම්බිසාර රජුරවන්ට බෑ පැයක් එකක්වත් එක ඉරියව් උත්තේ. සප තියෙනවා නම් වෙනස් කරන්න ඕනේ නේද? අපි ඉරියව්ව වෙනස් කරන්නේ වෙන සැපයක් මේක දුකයි කියලා තව සැපයක් ගන්නද? එතකොට උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ තියෙන සැපයට වඩා මහා සැපයක්. ඒක පටන් ගන්න ඔකටම ධ්‍යානෙ. මේ ලෞකික සැප පංචකාමයේ ඇසුරු කොට පංච ආයතනයේ ඇසුරු කොට පංච ඉන්ද්‍රියන් ඇසුරු කොට එන සැපය උන්වහන්සේ සැපයක් හැටියට දක්වන්නේ නැහැ. ඒක සැපයක් හැටියට දක්වන්නේ බහු දුක්ඛෝ බහු ආදීනෝ කියලා කියන්නේ. උන්වහන්සේ වේදනාවේ යම් සැපයක් දක්වනවා ප්‍රථම ධ්‍යානයෙන් එහාට. ධ්‍යාන සුඛය සැපයක් ආස්වාදයක් කොට දක්වනවා. වේදනාවේ ආස්වාදය දක්වන්නේ ධ්‍යාන ඊළඟට. හැබැයි ඒවත් අනිත්‍යයි වෙනස්යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ඒ සැපය වැඩි දියුණු කරගෙන අවේදීක සැපයක් ගන්නවා. දැන් නිරෝධ සමාපත්තියට ආවහම අවේදේ විඳින බවක් නැහැ, විඳින්නෙක් නැහැ, විඳින බවක් නැහැ, විඳින ආයතන නැහැ. දැන් ලෝකෙට ප්‍රශ්නයක් තියෙනවා ආයතන පිට නැත්තම් ඉතින් විඳින සැපේ මොකක්ද කියන්නේ? මේ ලෝකේ තියෙන මහම සැපේ තමයි දුක නැති බව. දැන් අපිට අවුරුදු ගණනාවක් පිළිච්ච තද හිසේ කැක්කුමක්. අවුරුදු ගණනාවක් පීඩාවින්ද තද හිසේ කැක්කුමක් යම් ප්‍රතිකර්මයකින් සුව කරනවා. දැන් ඒ වේදනාව නැති බව, ඒ දුක නැති බව සත්‍යයක් නෙවෙයි. ඒකට මේ ලෝකේ මේ සංසාර ගමනේ යම් තාක් දුකක් කියලා ඇසුරු කළා නම් ඒ හැම දෙයින්ම අත්මිදිච්ච අවස්ථාව වෙනුනේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඉන්ද්‍රිය හා බද්ධ බවින් මිදිච්ච තැන. එතන හම් වෙන සතිය අවේදයි නොවිදිනක. විඳිනවා නම් යමක්. විඳින දේ නම් වෙනස් වෙන හටගත් දෙයක් අන්තරු. ඒක සතියක් වෙන්නේ. ඒ සතිය දුකට පෙරලෙනවා. සැප වේදනාව නැති වෙන අදුක්කම සුඛ වේදනාවට අදුක්කම සුඛ වේදනාව පෙරලෙනවා දුක් වේදනාව. දුක මත නතර වෙන දුක්ඛෝ ලෝකේ පති. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ඉන්ද්‍රිය ප්‍රතිපද දැනීමේ ඉහාට ගිය අවේදයික සිටේකට අවේදයික සිටේකට නද කලසාගෙන දර්ශනයක් බවයි උන්වහන්සේගේ දැන්වීම වෙන තියෙන්නේ. ඒක තමයි දැන් අපි කියවා දීලා තියෙන හැමදේම විද්‍රාප්පේ කියලා දෙන නද උදේ කියලා දෙන. දැන් අපි දකිනහන දැනෙන දැනගන්න දේට රැවටෙනවා කියලා කියන්නේ අපි ආයතනයක් උපදව. ඒ ආපු දේ බාර ගන්නවනේ. දකිනහන දැනෙන දැනගන්න බව කියලා කියන්නේ විපාකයක්. එතන හටගන්න ධර්මතාවයක් තියෙනවා. අපි ඒක දැන් මෙතනින් අල්ලගත්තේ නැත්නම් බාරගත්තේ නැත්නම් ඒ විපාක වාස්තුවේ එතනින් අවසන් වෙලයි. අපි අතීත හේතුව නිසා හටගත් වර්තමාන විපාකයේ වර්තමාන හේතුවක් බවට පත් කරගන්න. දකින්න දේ දැකීම දැකීමක් පමණයි. ඉතින් දකින්න දේ බාරගත්තොත් බාරගත්තා කියලා කියන්නේ තව ආයතනයක් උපද්දවගෙනයි ඒ දෙකනේ ඉන්ද්‍රියක් උපද්දවගන්න. දකින්නහන දැනෙන දැනගන්න දෙයට මුලා නොවි ඉන්න පුළුවන් දවස. දැන් අපි ඔය පෙන්වුවේ ඉන්න පුළුවන් වෙලාව නෙමෙයි ඉන්න පුළුවන් තැනට යන්න ආරම්භය. දකින්නහන දැනෙන දැනගන්න තැනට ඇවිල්ලා අපි යමක් දෙයක් ඉන්න දැනගැනීමකට එන්න පුළුවන්. ඇවිල්ලා හරි ආපස්සට මේ දැනගැනීම කියන්නේ මෙන්න මේ හේතු ඇති තැන. හටගත් දේ මේ හේතු නැති තැන. නැති වෙන බව මේ පෙනෙන දේ තුල ඇත්තේ ස්කන්ධ ටික බව දුක්ඛ බව දකිමින් ඒක බාර නොගන්න බව අනවිසන්දති අනවිවදති අනත්‍යෝසායතිත් ඒකට සතුටු වෙන්නේ නෑ හොඳයි කියන්නේ නෑ බැස ගන්නෙ නෑ බාර නොගත්තු යා රූපේ නන්දිතා නිරුච්ච යා වේදනාය නන්දිතා නිරුච්ච යා සංඥාය නන්දිතා නිරුච්ච යා සංඛාරේ නන්දිතා නිරුච්චති යා විඥානං නන්දිතා නිරුච්ච කැමති නිරුද්ධ වෙලා යන නන්දිය නිරෝධා පාදාන නිරෝධා පාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ දුක් පරිදේ දුක් දෝමනස්ස පායා මේ සියල්ලංගේම නිරෝධය වේ. එනිසා ඒ ඉන්ද්‍රියංගෙන් මිදුණු තැනට දැන් අපි නැවත නැවතත් කිව්වා මේ ආයතන උපදිනවා කියලා කියන්නේ දුකේ ඉපදීම බවට. එනිසා ආයතනයන් නූපදවන බවයි අසංකත ධාතු කියලා කිව්වා. එතකොට ආයතනයන් උපදින තැන ආසන්නම තැන දැන් අපි කතා කළා. මෙන්න මෙතන රැවතුණු එවිටම හැම මොහොතකම ආයතනයක් පද මනෝමයෙන් බාරගත්තා. ඊළඟට මන ආයතනය කවිඥානක වෙනවා. ඉන්න හිතනවා අරමුණේ. ඊළඟට ඒක අහන්න බලන්න දකින්න අනිත් ආයතනයක් උපදිනවා. ඉන්ද්‍රිය උපද්දවනවා. එනිසා මේ ඉන්ද්‍රිය ධර්මතාවය නොනැසී පවතින. හටගන්න දේ දකින්න අහන්න දැනෙන දැනගන්න දේ තුල මුලා නොවි ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ වැඩුවොත් එතනමයි නැවත ඉන්ද්‍රිය ආයතන ධර්මයන්ගේ නූපදවන අලායතනයේ නිරෝධියට යන තැන අපි හම්බ වෙන්නේ. ඒ සඳහා කියලා ඒ වැඩ පිළිවෙල හැර වෙන වැඩ පිළිවෙල නැහැ ඉන්ද්‍රිය බන්ධතාවයෙන් නැති.
ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සාමිස හා නිරාමිස සැපෙහි වෙනස පහදා දෙන මෙන් ඉල්ලා සිටිනේ.
නිරාමිස සාමිසං වා නිරාමිසං වා සාමිස කියලා කියනවා පංචකාමය ඇසුරු කරගෙන පංචකාමය ඇසුරු කරගෙන එන සැපේ වේදනාව සාමිසයි. සාමිසං වා සුඛං වේදනං වේදීමානං සාමිසං වා දුක්ඛං වේදනං වේදීමානං සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදීමානං කියලා කියනවා. ඊළඟට නිරාමිසං. නිරාමිසං වා සුඛං වේදනං වේදීමානං නිරාමිසං වා දුක්ඛං වේදනං වේදීමානං නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදීමානං. නිරාමිස කියලා කියන්නේ එතකොට මේ පංචකාමයෙන් මිදුණු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේ. කාමයෙන් මිදුණු තැන තමයි ප්‍රථම ධානයෙන් එහා. අවම තරමින් ප්‍රථම ධානය. ප්‍රථම ධානයෙන් එහා මෙස නිරාමිස සපයක් මෙහා නැහැ. නිරාමිස සපය කියන එක අපිට හම්බ වෙන්නේ ප්‍රථම ධාන, ဒုတိය ධාන, තတိය ධාන, චතුර්ථ ධාන ආදී ඒ ධාන තුනෙන් ඊළඟට නිවනේදී. ඊට මෙහා සියල්ල සාමිසයි. ඒ සාමිස සපය මේ සාසනය තුල කිසිම ඇගෙයීමකට ලක් වෙන්නේ නැහැ. ඇයි ලක් නොවෙන්නේ? අනිත්‍ය වූ දුක් වූ ඉන්ද්‍රියන් හා සම්බන්ධ වෙලා එන නිසා. අපි හිතන්නේ සුළඟ හරි සිසිලයි සුවදායක. හැබැයි අසුචි කන්දක් කරහා එන එක. ඒ වගේ මේ ඉන්ද්‍රියන් එක්ක ගැටිලා එන එක නම් එච්චර හොඳ නැහැ. මොකද ඉන්ද්‍රිය ටික ඔක්කොම ජාති ජරා ව්‍යාධි දුක්ඛ මරණ මේ දුක් ලක්ෂණයන් යුක්ත තැනනේ. එතනින් උපදිලා එන වේදනාවක් එපා. ඒකෙත් සැපයක් වෙන්නේ නැහැ. අපි සිකන්දක් පහු කරගෙන ඉන්න තුලක වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සැපය ගැන කතා කරන්නේ බහු දුක්ඛෝ බහු ආදීනෝ. මොකද ලෝකයේ තුල කතා කරන සැප දුක කියලා දෙකක් තියෙනවට. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ සැපය හා දුක හඳුන්වන්නේ බොහොම පීඩා සහිත ආදීනව සහිත ආදක සහිත දෙයක් හැටියට. ඇයි එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා? සැප වේදනාවට ඇලුම් කළොත් මේ ලෝකයේ තුර ලැබෙන ඒ සැප වේදනාවත් එක්කම ලැබෙන ආදීනවයකුත්. මේ සැපයි දුකයි කියන එක ලෝකෙ තුල එකම කාසිය දෙපැත්ත. සැපයි කියලා ගන්නකොටම ඒකේ අනිත් පැත්තක් එතන තියෙනවා. මොකද සැපේ කියන ස්ථිරව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒයි මේක ආරම්භ වෙලා තියෙන අනිත්‍ය වූ අස්ථිර වූ දුක් වූ තැනක. ආයතන ටික අපි හොඳට බලන්න කියන්නේ ඒකයි. වේදනාව ගැන බලද්දී මේ පූර්ව ප්‍රතිපදාවේදී පුළුවන් තරම් වේදනාව ඇති වෙනකොට කය දිහා බලන්න අපි යොමු කරන්න වෙන නිසා කය ඇහැ කන නාසය දිව ශරීරය මේ ආයතන ටික මෙන්න මේ වහා වෙනස් වෙන දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත අනාත්ම වූ ධර්මතා ටික නිබඳු ධර්මතාවයන්ගේ ගැටීම නිසා උපදින වේදනාව ආත්ම වෙන්නේ නැහැ, නිත්‍ය වෙන්නේ නැහැ, ස්ථිර වෙන්නේ නැහැ. ඒ දුක්ඛ ලක්ෂණයට පරිවර්තනය වෙනවා පෙරලෙන. එනිසා දැන් සැපයක් ලැබුණොත් ඒක ආධිනවයක් ප්‍රහාම වෙනවා. දැන් අපි හැමදාම මෙන්න මේ දෙකේ අරුත තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ ලෝකයේ තුල අපි තාමත් මේ කල්පගාන ඉමක් කොනක් නොපෙනෙන මේ මහා සංසාරේ අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි ප්‍රඥායති ඉක්මක් කොනක් නොතෙන් සතර යති එදිති. මොකද අපි අර කාන්තාරේ ඉන්න වැලිමෝ වගේ. කාන්තාරේ ඉන්න වැලිමුවන්ට පේනවා අර පැත්ත බලනකොට පේනවා මහා දිය ගලාගෙන යන බව. ඒ සත්‍ය ඒ පැත්තට දුවගෙන යනවා මේ පාසියේ. ඊළ හේ බැලුවහම පත් හි නේ වතුර. මේ පැත්ත හැරුණා මෙහෙ තියෙන. ආයි මේ පැත්තට දුව. මෙහෙ ඇවිල්ලා බැලුවහම මෙහෙ නේ ආයි හි තියෙන. ආයි මේ පැත්තට දුව. එතකොට මේ වැලිමෝ අර පැත්තට මේ පැත්තට වතුර ගොයාගෙන දුවලා කියලා හරි කාපි පාසාවේ. ඒ වැලි ගිනියම් මිච්ච වැලි පොළව මතම වැටිලා නිය. අපිත් මේ වගේමයි. අපිත් මේ ඉරියව්ව සපයි කියලා හිතා ගන්නවා. හිතාගෙන ඉන්නවා දැන් සපයි හොඳයි. දැන් මෙතන දුක දැනෙනකොට මේක නෙමේ සපාර අනිත් එක තමයි දැන්. ඔන්න අපි හිත ගන්නවා. ඉඳගෙන හිටිය අපි හිත ගන්නවා. දැන් සප හම්බ වුණා. දැන් සප හොයාගෙන ආව ටික වෙලාවක් ඉන්නකොට දැන් ඒක දුකයි. ඊළඟ පැවිදිනු. දැන් දුකෙන් මිදුණා කියලා හිතන. ඊළඟට ඒක වැඩි වෙලාවක් යන්නේ නේ ඒක දුකක් වෙනවා. දැන් බෑවිදින්න බෑ දැන් ඉදියේ. ඒක වැඩි වෙලාවක් ඉන්න බෑ ඒක දුකයි. අපි හැමදාම සැපයි කියලා තැනකට යනවා සැප හම්බුණා කියලා රැවටෙනවා. තවතුළු මොහොතකින් ඉන්න තැන දුකයි. අතහැරිය තැන සපයි කියලා තියෙනවා. ඉන්න තැනයි දුක, අතහැරිය තැන හොඳයි කියලා හිතුවා. දැන් අතහැරිය තැන දුකයි කියලා. නමුත් ඒ අත්දැකීම අමතක වෙනවා. හැමතිස්සම එතකොට අපි කලේ කුමක්ද වැලිමවා කළ දෙයමයි. අර පැත්ත අර ඉරියව්වට යනවා. ඒක හොඳයි ඒක සපයි කියලා. එහෙ දුක මතුවෙනකොට මේ පැත්තේ සපුත වෙනවා. මෙහෙත පණිනවා. මෙහෙත පහඹුණා කියලා දැන් මේ. ආයි මෙහෙ දුකක් වෙනකොට පරණ අත්දැකීම අමතක වෙනවා ආයි අර පැත්තට. අපි ඒ පැත්තට මේ පැත්තට සැප දුක කියලා හොයාගෙන එහාට මෙහාට මාරු වුණා මිසක් අපි ලැබපු සැපයක් නෑ මේ ලෝකේ. සැපේ කියලා යමක් අත් ලැබුණා නම් ඒක මූලාව. සැපේ කියලා අපිට යමක් ලැබුණා නම් ඒක දුකේම අඩුවක් විතරයි. එමතිස්සේම ඒ සැපේද දුක කියන ආරෝපේත වේගයෙන් පෙරලීගෙන ගිය පරිවර්තනය වෙන. ඒ නිසා අපට යම් අරමුණකින් සපාවන ඒ සපාපු යම් අරමුණක්ම අවසන් වුලි දුක් වේදනාව අපට ඇති කරලා සා සංයෝගා වියෝගන්ත ආදරෙන් හමු වෙච්ච හැම හමුවීමක්ම යෝගයෙන් අවසන් වුණා වෙන්වීමකින් අවසන් වුණා ජීවිත දිහා අපි හිතලා බැලුවොත් අපි සතුටු වෙච්ච හැම ආරමුණකම යම් දවසක ඒ නිසා දුක දත් දින වෙලා තියෙනවා ලෝකය දුක සැප බෙදාගත් ක්‍රමයක් තියෙනවා මොකද ඒ තුල හැමදාම අපි ලාවපත් විත් රැවටිච්ච බවක් බලන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ මේ සාමිත වූ සැපය ස්කන්ධ ආසාදී මේ ඉන්ද්‍රයන්ට ගැටෙන අරමුණු නිසා උපදින සැපය සැපයක් කොට දේශනා කරන්නේ ඒක බොහෝ ආදීන වේති පීඩා ඇති වේදනාවක් ඇතිවයි දක්වන්නේ සැපේ සැපයක් වෙන්නවා. සැප විඳලා ටික වෙලාවක් සැප විඳලා බොහෝ ආදීන එකට වැටෙනවා නම් ඒ සැපේට සැපේ දුවයුතු නෑ. ආස්වාද ආදීන දෙකක් වෙන්නන්නේ එකයි. දැන් අපි උපමාවක් හැටියට ගන්නවා කෙනෙකු හොඳට රසට ව්‍යාපිහාගෙන පත්පතක් බෙදාගෙන රස විඳින අවස්ථාව, දුක් විඳින අවස්ථාව බොහොම සැපයි. හොඳයි. හැබැයි අපි මේ බත්පත අතට ආවේ කොහොමද කියලා හොයාගෙන ගියොත් අපි තුන් කුඹරක් කොවිතනක් කරලා ගත්ත කෙනෙක් නම් සායිතලම කුඹර දිහිලා වක්කඩ වල්ටික දැන්න ආස්වාදයක් නෙමෙයි. නියර වල්ටික සුද්ධ කළ ආස්වාද නෙමෙයි. හේව හරක් දාලා හේව ආස්වාද නෙමෙයි. ආපහු නියර වල්ටික දැන්න ආස්වාද නෙමෙයි. ආපහු වර කුඹර මැඩෙව්වා ආස්වාද නෙමෙයි. වැපුරුවා ආස්වාද නෙමෙයි. ඒකට වතුර දැම්ලා පුකුර ගැහුවා තෙල් ගැහුවා ආස්වාද නෙමෙයි. කුරුල්ල එලෙව්වා සත්තු එලෙව්වා මුරකලා ආස්වාද නෙමෙයි. ඒක කපා ගන්න එක ආස්වාද නෙමෙයි. පාගන එක ආස්වාද නෙමෙයි. කර තියාගෙන ගෙදර ගේන එක ආස්වාද නෙමෙයි. කොටන එකත් ආස්වාද නෙමෙයි. පොළන එකත් ආස්වාද නෙමෙයි. උයන එකත් ආස්වාද නෙමෙයි. මෙල මේසෙට ගේන එකත් ආස්වාදයක් නෙමෙයි. හැඳින් ආස්වාද. කෑමට පස්සේ ඊට පස්සේ ආස්වාදයක් නෑ. එතකොට මේ දෙපැත්තෙම බුදුරජාණන් වහන්සේ වාර සමහර තැන් වලදී එන්නන අර සුත්‍යවලුම ගිනි කෙනෙල්ලක් වගේ කියලා කොහොම ගිනි කෙනෙක්. මේ දෙපැත්තෙම තියෙන්නේ ආදීනෙ ගොඩක්. මැද ඩිංගේ විතරයි ආස්වාදය. අපි මේකට සපයි කියලා. ඉතින් මේ දෙපැත්ත දකින්න කෙනෙක් දෙපැත්ත පෙනෙන කෙනෙකුට මේකට සැපයයි කියලා කියනවා නම් ඒ තත්ඥානකමක්මයි කියලා කියන්නේ. ඒ නිසා මේ ලෝකයේ තුල ලබන සැපය පිළිබඳව මේ ලෞකික සැපය පිළිබඳව ලෝකයේ තුල යම් ඇගෙීමක් සාසනය තුල තියෙනවා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ සැප ලබන්න ඕන කරන මේ ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒ සැපයක් නුනාති දේශනා කරන්නේ සුපිනි උපමාකාම සීනයක් වගේ. දැන් අපි ජීවිතයේ ගෙවපු කාලය දිහා බැලුවොත් ඉඳපුවා දැන් සීනයක් නේ. සීනයක් වගේ අතීතයක් විතරක් වෙලා. ඉතින් අපි හැමදාම මෙන්න මේ ආකාරයෙන් සැපේ කියලා ලැබිත් මෙම තැනකම සතුටක් වුණා. නමුත් ඒ සැපේ දුකකින්ම අවසන් කරගන්න. සැප කියලා යමක් ලං කරගත්තා නම් ලං කරගත් හැම දෙයකින්ම දුක ආදීනවයක්ම අත්විඳින්න වෙනවා. එනිසා උන්වහන්සේ පංචකාමයෙන් මිදුණු තැන ඊට වැඩි සතයක් ඇති තැනක් හැටියට ධ්‍යාන සුඛය ආස්වාද ජනක තැනක් හැටියට දෙන්නේ. ඒකක් මහා සතයක් හැටියට උදාර සතයක් හැටියට දක්වන්නේ. ඒවත් වේදිකක ප්‍රවිඳින සැප ක්‍රමක්‍රමයෙන් ඒ සතේ වර්ධනය කරගෙන අවේදයික සතයක් දක්වා නියම දක්වා උන්වහන්සේ ඒ නිරාමිත සැප ප්‍රාගණයෙන් පිළිවෙල මේක තමයි සාමිහා නිරාමිත සැපේ පිළිබඳව බුදුජානක ප්‍රදේශය.
ගරු ස්වාමීන් වහන්ස, ආපාන සති භාවනාව තුළ වේදනානුපස්සනාව වඩද්දී විවේදික සමාධිය වඩන ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මැනවි.
ආනාපාන සතිය වේදනානුපස්සනාව වඩනවා කියලා කියනකොට ආනාපාන සතිය පිළිබඳව කායානුපස්සනාව ප්‍රතිවරයි. දීගං වා සුසන්තෝ සත්සං වා සන්තෝ පස්සන්තෝ සබ්බකාය පත්තං වේදී අස්සාමි පතිස්සාමිති පස්සම් භයං කාය සංඛාරං අස්සාමි පතිස්සාමි කියන දැනට වෙන කන් දෙන්නේ. කාය සංඛාරය සංසිඳිලා කායත් එක්ක තියෙන සම්බන්ධතාවය දැන් සිුම් වෙලා අවසාන තැන සුගං වැල්ල පමණක් දැනෙන තැනට සීමා වෙලා වෙන කිසිම කාම ලෝකයේ පිළිබඳ වරමුණක් ඇරිලා. ඒ තැනට එනකොට මේ ආස්වාද ප්‍රසාදයේ පමණක් දැනෙනවා කියලා කියන්නේ මේ කාම ලෝකයේ ගැන කිසිවක් දැකීමක් ලැබෙන්නේ නැහැ. වෙනත් මේ ටික හැර වෙන කිසිම අත්දැකීමක් වෙන කිසිම සිතුවිලි පහළ වීමක් මොකක්වත් නැහැ. මාතර ඉස්සර. එතනින් එහාටයි මේ ශාසනය තුළ ආනාපාන සති සංයුක්තයට අනුව වේදාන ප්‍රශ්නාවක් අනුවලා තියෙන්නේ. එතකොට ලැබෙන දැනෙන ස්වභාවය තමයි සීතුපත් සංවේදී අසසිතානි පිපිසානි චිත්තකි දුකපත් සංවේදී අසසිතානි චිත්තකි චිත්තකි චිත්ත සංඛාර ප්‍රතිසංවේදී අසසිතානි චිත්තසානි චිත්තකි පස්සම් භයං චිත්ත සංඛාරං අසසිතානි ප්‍රතිසංවේදී චිත්තකි වෙනකන් වේදනානුපස්සනාව කියේ සිතුවිලි දැනගන්න තැන. එතනදී තමයි වේදනානුපස්සනාවේ විශේෂත්වයන් පිළිබඳව කෙනෙකුට දැනගන්න වෙන්නේ. එතනට නොපැමිණ දවසේ භාවිතාවන් තුළ වේදනානුපස්සනාවක් වඩනවා, ඥානාපාන සතියක් බලනවා. ඒ බලන ගමන් ඇති වෙන කැක්කුම් වේදනාවල් දිහා බලනවා. ඒක වේදනානුපස්සනාවේ කියන දන්නවා. සිතේ ඇති වෙන මේක නොඑක් කාම චන්ද රාග ආදී සිතිවිලි දිහා බලනවා. ප්‍රතිත්‍යන ප්‍රශ්නන් දකිනවා. කාම චන්ද ව්‍යාපාද තින නිඥා දී ගතිය තියෙන කෙනෙක්ට ධර්මානුපස්සනාවටයි දීක්ෂි කරලා මේකම තන සතර ප්‍රතිපත්තාමයේම භාවිතා කරන වැඩපිළිවෙලක් ඔකිට තියෙන. ඉතින් බුද්ධ දේශනාවේ ගත්තහම අර විදිහයි තියෙන්නේ. වේදනානුපස්සනාව කියන තැන පනවලා තියෙන්නේ එතනින් එහාට. වේදනාඤ්ඤතරං ආනන්දේතං වදාමි යදිදං අත්වස්පත්. මුලට දක්වලා තියෙන්නේ කායඤ්ඤතරං ආනන්දේතං වදාමි යදිදං අත්වස්පත්. අත්වස්පත්ාසේ එක්තරා කයක් කොටදේ. අත්වස්පත්ාසේ එක්තරා වේදනා කයක් කොටදේශනා කර. වේදනානුපස්සනාවේදී දක්වලා තියෙනවා. එනිසා මෙන්න මෙතනට ආපු කෙනෙකුට කියනවා මේ ලැබිච්ච අත්දැකීම ඉදිරියට දියුණු කරන්න නම් ඒ සඳහා යොදවන්න නුවණ අත්දැකීම සූපිරුතෙන් ඇති බවක් ඒ යෝගාවචරයක් තියෙනවා. ඒක එතනින් එහා තිබේ ලැබෙන්නේ. හාන භාගයේ පිටි භාගයේ විශේෂ භාගයේ නිභේදිත භාගයේ කියලා මේ ධ්‍යානමය අවස්ථාවේ අවස්ථා හතරක් පිළිබඳව කියවන්න ලැබෙනවා. හාන භාගය මේ ලැබිච්ච අවස්ථාව පිරිහෙන පැත්තක් තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාව මේ මට්ටමේ වර්ධනයක් නැතුව පිටි භාගයේ පවත්වන්න පුළුවන් ක්‍රමයක්. මේ ලැබිච්ච අවස්ථාව දියුණු කරන්න ඉහළට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාව තුළ නිබ්බේධික භාගයේ නිවන දිනස යොමු කරන්න පුළුවන් බව. එතකොට දැන් අපි දැනගෙන ඉන්න තෝන මේ තැන තාපු කෙනාට බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් පණවනවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති බුතෝ භාග විමුක්ති නාගාමි බව රහත් ඵලය අනවනවා මේ අනුපස්නාව දෙකෙන්. එනිසා නිබ්බේධික භාගය කියන තැනට මේක ගෙනියන්න නම් අපි දැනගෙන ඉන්න ඕන හානි භාගය කියන්නේ මේක පිළිහෙන්නේ කොහොමද? සිත් භාගය මෙතනම පවතින්නේ කොහොමද කියන්නේ? මේක විශේෂත්වයකට පත් කරගෙන යන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ තුල නිවන අරමුණු කරගන්නේ නිවන දිශාවට යොමු කරන්නේ. එතකොට නිවන දෙසට යොමු කරනවා කියන පැත්ත ඉබේ පහළ වෙන්නේ නැහැ. කලින් මේ සමාධිය වඩන්න කලින්ම දැනගෙන ඉඳලා තියෙනවනේ ඒ නුවණට උපකාර පිණිස මේ සමාධිය වැඩපු කෙනෙකුට. ඒකදියා සමාධිය වඩන්නෙම යම් අරමුණක් විදිහට. යම් අපේක්ෂාවක් විදිහට. මේ අපි ඊයේ හඳුනාගත්තම මේ දැකිය යුතු දහම්. මෙතන දකින්න එක කෙනෙකුට නුවණ මද කෙනෙකුට අමාරු නම් අපහසු නම් ඔහු තීරණය කරනවා. මෙන්න මෙතනින්මයි මේ දුක ගෙවා ගන්න තැන. දැන් යාට හැකියාවක් නැහැ. ඒත් මගේ හිත වේගවත්. සමාධි අරමුණු වෙන ඕග යෝග වේගවත්. එනිසා මම හිත සංසිඳවනවා. හිත සංසිඳුවලා හිත සංසිඳනකොට ඒ සංසිඳුණු හිතෙන් මම මෙන්න මේ ධර්ම දිහා බලලා මේ කෙලෙස් ආසෝ ගෙවා ගන්නවා කියන අවබෝධය ඇතුව අන බොජ්ජංග කියන ධර්මතාවය බොජ්ජංග කියන භාවනා ක්‍රමයේ ඉන්න උතනින් අවබෝධයට උපකාර ඇතුව අවබෝධයේ පිලිස සතිය වඩනවා. එතකොට යා ඕනම කමටහන බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, අසු වෙන්න පුළුවන්, මරණ සති වෙන්න පුළුවන්. ඒවා සමත නෙමෙයි එතකොට. මේ විදර්ශනායක. හද මෙයා මේක වඩන්නේ යම් අරමුණක් ඇතුව. මම මේක වඩන්නේ මෙන්න මේකෙන් හිත හදලා හිත නිවලා මෙන්න මේ ධර්ම දකින්නවා කියන එන ඉඳගෙන. එතකොට යම් මොහොතක මේ වැඩ ඕනම කමතහනක් තුළ සමාධි වුණා නම් එයා දන්නා ඊළඟට බැලිය යුතු ධර්ම එකක්. මේක වැඩි සමාධිය වැඩි වීමක් සඳහා කියන ගන්නවා. ගන්න කෙනා එක්කෙනෙම බැලිය යුතු ධර්ම ඇති ධර්ම ආශ්‍රවත්වයේ ගෙවෙන අනිවාර්ය ධර්මත විත යොමනවා. ඒ වැඩ පිළිවෙල තමයි මේ දේදික කියන උතන වචනෙක් නම් කියෙන්නේ නැහැ වෙනවත් නැත්නම් කියෙවුනම මම හදාගෙන කියේ මේ දේදික මේ දේදික යා මේ දේදික සමාධිය කියන්නේ ඒක නිදේදික කියලා කියන්නේ නිවනට යන ආවත හදාගන්නවා. එතකොට එතනදී ඒ සඳහා නම් කල්ැතුව දැන් අපි නිකන් දහම අහන්නේ නැතුව දැනගන්න නැතුව අපි මුතුමට හරි අපි ඊයේ දක්වා කතා කරපු ටිකේ අහන්නෙම නැතුව දන්නෙම නැතුව කෙනෙක් අපි හිතමු ආනාපාන සතිය වැඩි වෙන්නේ. ඔහුට මේ ප්‍රථම ධ්‍යානයේ නෙමෙයි චතුර්ථ ධ්‍යානයේදී ගියක්. ඒ සමාධියෙන් මොකද්ද කරන්න ඕන කියන එක දන්නේ නැහැ. කල යුතු දන්නේ නැහැ. සමාධි සුඛය තුල දැන් බලන්න මේ දිරණ ලෙඩ වෙන කුණු වෙන අරමුණක් අරගෙන ලබන සැපයට වසඟ වෙලා මේ ජීවිතේ පවා හිමි කර ගන්නවානේ. ඒක නැත්තම් මම මැරෙනවා කියනවනේ නේද? එතකොට එහෙම සැපයට ඇලුම් කරන ලෝකේ මේ වගේ ධ්‍යාන සතේකට වැටුණොත් කොච්චර ඇලුම් කරයිද? ඔබට අධ්‍යක්ෂින් තියෙනවා එක මොහොතකට හිත මේ කයින් අතහැරිච්ච අවස්ථාවල ලැබිච්ච අධ්‍යක්ෂීම මුළු ජීවිතේ පුරාම කතා කරනවා. සමහර වෙලාවට අපිට හම්බ වෙලා තියෙන අවුරුදු ගණන් එයා භාවනා කරන්නේ අර ලැබුව අධ්‍යක්ෂීම. එක දවසක් එයාගේ හිත මේ කයින් අතහැරිලා අහසේ පාවෙනවා වගේ මහා පුළුන් ගොඩක ඉනවා වගේ මහා සැපයක් දැනුණා. අපිට හම්බ වෙලා තියෙන අවුරුදු 15 20 යා භාවනා කරලා තියෙන අර සැපේ ලබන. බලන්න අර තප්පර ගානක දැනිච්ච සුවය කොච්චර මහා සැපයක් වෙලාද? භව තණ්හාව කියන එක මේ කාම තණ්හාවට වඩා එහාය. ඒ නිසා මෙත නිබඳු කාම ලෝකයේ තුල ඇලුම් කරන කෙනෙක් මේ ධ්‍යාන සුඛය තුල අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන නොතිබුණොත් මේ හටගත්ත නිර්ආමිත වේදනාව මේ හටගත්ත වේදනාවත් සංගත ධර්මයක් මේකත් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ජාති දුක්ඛ ලක්ෂණයෙන් ජරා දුක්ඛ ලක්ෂණයෙන් ව්‍යාධි දුක්ඛ ලක්ෂණයෙන් මරණ දුක්ඛ ලක්ෂණයෙන් අපියන් හා එක්කරන පියංගෙන් වෙන් කරන හැම තිස්සන නොපවතින දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි කියලා බලන්න බැරි වුණු ඒ නිවේදික ප්‍රඥාව නුවණ එතනට යොදා ගන්න බැරි වුණු මේ සැපේ ඇලුම් කරන මේ සැපේ පවත්වාගෙන යන්න බලනවා ඒ සැපේ විඳ විඳ ඉන්න බලනවා තිති එහෙම නැත්නම් ඒ සැපේ වැඩි කරගන්න බලනවා විශේෂ පහදී සැපේ උදෙසා ප්‍රථම ධ්‍යානයෙන් දෙතිස් ධ්‍යානය කියන්නේ බලන ඒ සැපේ අපි එනිසා අපි ඒ ධහම දැනගෙනම දැකම අද මාර්ගයේ ප්‍රතිපදාව තමයි දුක් නිරෝධගාමී ප්‍රතිපදාව තමයි අයිති සමත විපස්සනා කියන දෙක. එතකොට මාර්ගයේ කියන එක හම්බ වෙන්නේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන කියන මේ සත්‍ය ඥානයන්ගෙන් අනතුරු. එතකොට ඔහු දන්නවා දුක් මේ දුකයි කියලා දුක දන්නවා. ඒ දුක දුක හැටියට පිරිසිදු දකින්න කොටයි සමුදේ ප්‍රහාණය වෙන්නේ. සමුදේ ප්‍රහාණය වෙන කොටයි නිරෝධය සාක්ෂි වෙන්නේ. නිරෝධය සාක්ෂි වෙනවා කියන්නේ මග වඩනවා. දැන් එයා දන්නවා එහෙනම් මග වඩනවා කියලා කියන්නේ මොකක්ද? නිරෝධය සාක්ෂි කරනවා. නිරෝධය සාක්ෂි වෙන්නේ සමුදේ ප්‍රහාණය වෙන්නේ. සමුදේ ප්‍රහාණය වෙන්නේ මේ දුකයි. එතකොට ඔහු හඳුනාගෙන තියෙනවා මාර්ගයේ ක්‍රියාව හැටියට දුක දුක හැටියට දකින්න. එතකොට දුක දුක හැටියට දකින්න වැඩපිළිවෙලට තමයි සමත විපස්සනාව කියලා තව විදිහකින් කියන්නේ. එතකොට ඔහු මොකක් හෝ කමතහනක් වඩනවා නෙමෙයි. දුක දුක හැටියට හඳුනා ගැනීම සඳහායි සමත විපස්සනාව වඩන්නේ. ඒ නුවණ දැනෙන වැඩෙන විදිහටයි ඒ කමතහන වඩන්නේ. ඒ උදෙසායි ඒ අරමුණෙනුයි ඒ අපේක්ෂාවේ අවශ්‍යතාවේ ඉති වෙන විදිහටයි ඒ කමතහන තෝරගන්න මොනවා හරි කමතහනක් කරගෙන වැඩනවා කියන කාරණාවක් එතන දෙන්නේ නැහැ. එනිසා මාර්ගයටයි අයිති සමත විපස්සනා. ඉතින් ඒ දෙක තුල ඥානාපාන සතිය ආදී කමතහන වැඩනවා නම් සැකලුවක් නැහැ. දැන් හිත සමාධිය දැන් මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ කාලින්වත් අහන්න වෙන්නේ නැහැ. අපි ළඟට එනවනේ. දැන් නම් ආවදරණ හිත සමාධිය වෙනවා දැන් මොකද කරන්නේ? මේ හිත සමාධිය වෙන දැන් මොකද කරන්නේ? එහෙම බෑ. දැන් මෙයා සමාධිය වැඩි වෙන යම් අවස්ථාවයක් උදෙසා වෙනවා දැන් දැක මාර්ගයේ හැටියට නම් සමත විපස්සනා දෙක වැඩි වෙයි. එයා දන්නවා මේ දෙක වැඩි වෙන මේ නිරෝධය සාත් කරන්න නිරෝධය සාත් කරන්න සමුදය ප්‍රහාණය වෙනවා සමුදය ප්‍රහාණය කරන්න නම් දුක දුක හැටියට දකින්න දුක දුක හැටියට දකින වැඩපිළිවෙල හැටියටයි මෙයා මේ සමුදය ප්‍රහාණය කරන්නේ. එතකොට ඔබ දන්නවා දුක දුක හැටියට දකින වැඩපිළිවෙල මොකක්ද? ඒකට උපකාරක ධර්ම මොනවද? එයා සමතේ වැඩුවා නම් එයා සමතේ වැඩුවේ නුවණින් බැලිය යුතු දහම දකින්න නුවණ මද නිසා එතන දිහේ නෝනින් කටයුතු කරන්න තමා ශක්තිමත් නේ. මේ ආවේගවලට ඕගවලට අහු වෙනවා. ගැඩපහරට අහු වෙලා ගහගෙන යන. මේ අරමුණ අතේ ඇරෙනවා. සුබවතින් බාර ගන්නවා. අරමුණේ සතුට වෙන බව ඇති වෙනවා. ඒ නිසා මම හිත සමාධි කරලා මේ ඇස්ස දකින්නවා කියන දැනුම ඇතුවනම් සමතකම තහන වැඩියේ නානාපාන සතිය වෙන පුළුවන් බුදුගුණ මෛත්‍රිය අසුබ ඕනම කමතහනක් වෙනවා. සංයුත්තනිකායි බුදුගුණ භාවනාවෙන් රහත් ඵලයේ දක්වා පෙන්නනවා කියන්නේ. මෛත්‍රී භාවනාවෙන් රහත් ඵලයේ දක්වා. ඒකට බුදුගුණ භාවනාවදලා මෛත්‍රී වඩලා රහත් වෙනවා කියන කාරණාව නෙමෙයි. ඒකට එයා බුදුගුණ වඩන්නේ මෛත්‍රී වඩන්නේ මෙන්න මේ අරමුණේ. එයා දහම දක්වා දැන් මෙතන දැක දැක ඉන්න යෝන එනේන අරමුණ දැකින්නේ මෙයා ප්‍රවේශ කරන්න යෝන. එතන ඉන්න ශක්තිමත් නෑ මම. මගේ නුවණ මාදි. ඒ නිසා මගේ හිත මම දැන් වඩන්නේ අන්න සමාධිය අවශ්‍යතාවය එන. එයා සමාධිය වඩන. සමාධිය වඩන්න ගියාම එයාට තේරෙනව බෑනේ ඒක කරන්නේ. සමාධිය වඩන්න බෑ. සමාධිය වැඩෙන්නේ නැහැ. සමාධිය වැඩෙන්නේ නැති ඇයි? මෙහෙන් කනින් ආසෙන් අරමුණු ගන්නද? මෙහෙන් අරමුණු ගලාගෙන එනකන් මෙතන හින්දිනවා කියන එක වෙන්නේ නැහැ. දැන් අපි ලිලක් කිහිනෝ හැබැයි ඒකට පිටතින් ගලාගෙන එන ඇලපාරවල වතුරුපාරවල ඔක්කොම හිමම තියෙද්දි අපි හිඳින්න හදුවට පුළුවන් දෙන්නේ ඉඳිනනම් එනම් එයා දන්නවා දැන් ඒක වතුර අඩුවෙන් පාරක් නෑ. මම වතුර ගලන මේකට. කොහෙල බලනවා මෙතනින් මේක වතුර කාණුවකට සම්බන්ධයි. ඉතින් මොකද කරන්නේ කාණුව ටික? වහලා දැන් එන වතුර පාරවල් ටික වැහුවොත් අපි බාල්දියෙන් බාල්දිය වතුර ටික ඉවත් කරනකොට ලිදේ තියෙන වතුර මට්ටමද වේ. කොයි වෙලාවක හරි හිඳිලා යයි. ඒ වගේ අපි හිතේ තියෙන කැලේස් ඉවත් කරලා හිත සම්පූර්ණවන්න පුළුවන්කමක් නැහැ කියලා හඳුනා ගන්නවා මිහින් කැලේස් කලාගෙන යනවා නම් දුරුතුල. ඒ නිසා යාට අවශ්‍ය වෙනවා මේ ඉන්ද්‍රිය සංවර සීලය. සාති සංවර සීලය, සති සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, සීල පාරිශුද්ධ සීලය. මේ ඉන්ද්‍රිය ධර්ම ටික රැකගන්න ඕන නේද කිය සීලේ අවස්ථාවේ. එතකොට අන්න සීලේ අවශ්‍ය වෙන්නේ සමාධියට. සමාධිය අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව මේ ධර්මයේ ඇත්ත ඇද්දටි දෙකින්. මේ කිනේකට බැඳුණු ධර්මතාවය. ඉතින් මේ ධර්මතාවය කල්‍යාණ මිත්‍රාත්වයෙන් සද්ධර්ම ශ්‍රවණේ නොගත් කෙනෙකුට නොයතු කෙනෙකුට මේ මඟක් වැඩනවා ඒ කවදා හරි නිවනක් දකින්නයි කියන එක මට නම් කියන්න මම දන්නේ. නිසා මෙසේ දැන දැක මේ වැඩ පිළිවෙල තුල අපි ඉස්කොලොත් නම් කෙනෙකුට මේ ජීවිතේම සතර දුක් ගෙවා ගන්න පුළුවන් බව නම් එකක්. ඒකයි නිදේධික සමාධිය කියන කාරණාව ගැන ආනාපාන සතිය තුල කතා කරන්න බෑ. මොකද එතන නෑ ඒක. ඊට බාහිරව අපි දැනගෙන සිටිය යුතු දහමක් එතනට යොදා ගන්න තියෙනවා. මේ දකින්න හම දැනෙන දැනගන්න දේ තුල තමයි දැන් අපි ලෝකෙට බැඳෙන්නේ. උපන්නාතරව උපදින්නේ උපන්නාතරව වැඩෙන්නේ. දැන් ආශ්‍රවක්ෂය කරන්නයි ඕන. දැන් එහෙනම් මෙතනයි නුවණින් ඉන්න ඕන නුවණින් බලන්න ඕන තැන. දැන් මෙතන නුවණින් බලන්න බැරි නම් ඒ තරම් පිළිය පිහිටලා නැත්තම් එතකොට අපි ඒ වෙනුවට තෝරගන්න සමාධිය වඩන්නේ ආනාපාන සතිය වඩනවා. දැන් පංචකාමයෙන් එන අරමුණු විවිචය කාමයේ විවිචය අකුසලයේ මොන කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක අත්හැරුණා. කාමයෙන් අකුසලයෙන් වෙන් වුණා. දැන් හිතේ වේගය අඩුයි. දැන් එයාට පුළුවන් යම් අවස්ථාවයක් උදෙසාද මේ ධ්‍යානෙ වැඩුවේ සමාධිය වැඩුවේ දැන් මේ අදහස සම්පූර්ණයි. දැන් පුළුවන් අර ඉතල බැරිදී ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවට යොමු. එතකොට මේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවට යොමු වෙලා දැනෙන දැනගන්න හැම අරමුණක්ම දුක හැටියට දකිමින් ආශ්‍රවක්ෂය ගෙවෙන කොටත් එතනත් වැඩෙන්නේ සමාධියක්. ඒ සමාධියට කියනවා අනිමිත්ත සමාධිය කියලා. නිමිති සමාධි අනිමිත්ත සමාධි කියලා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිමිති සහිත සමාධිය එච්චර අගය කරන්නේ නැහැ නෝ. නිමිති සහිත සමාධියේදී උන්වහන්සේ දෙන්නවා සංයුතනිකායේදී නිමිති වශයෙන් යමක් ගන්නම් ඒ ගත්තේ රූපේ කෝයතනාවේ ප්‍රසඤ්ඤාවේ ප්‍රසංකාරී කියන මේ පාදන සම්බයන්ගෙන් යමක්. යමක් ගත්තේ දේ උපාදානක්. පාදානයෙන්ද භවයත් භවයත් නැත්නම් ජාතියත් ජාතියත් නැත්නම් ජරා මරණ දුක් වර්ගයේ දුක් දුන්නක් ඇත කියලා කියනවා. නිමිති වශයෙන් සමත නිමිති වශයෙන් ධ්‍යාන නිමිත්තක් වශයෙන් මොකක් හෝ ගත්තනම් මේ පහෙන් එකක්මයි අවුල තියෙන්නේ. එහෙනම් එකක් උපාදානයි. පාදානියක් නම් භවයේ ජාතියේ ස්වරාමරණ දුක්ඛාරදී දුන්නක් වලින් නිදුලා නැහැ. එනිසා උන්වහන්සේ භික්ෂූන්ට උපදෙස් දෙනවා මහණනි වඩනවා නම් අනිමිත්ත සමාධිය වඩා. අනිමිත්ත සමාධිය වඩා. ඒක නිමිති වශයෙන් ගන්නෙ නෑ. එතකොට නිමිති සහිත සමාධිය දිස්සෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්දොද්දච්ච දුක්ඛිත චිකිත්සා නිවරණ ධර්මයටපත් වෙනවා. අනිමිත්ත සමාධියේදී ඒ කාරණාවම වෙනවා. කොහොමද? ඒකද නිමිති වශයෙන් ගන්නෙ? දකින්න, අහන, දැනෙන, දැනගන්න දේ එළඹෙනකොටම ඒක බාරගන්නේ නැති වෙයි. ඒ තුල ඒ පෙනෙන දේ තුල දැනෙන දේ තුල දැනගන්න දේ තුල යකින් නැත්තේ මේ පෙනෙන දේ තුල මේ පෙනෙන දේ නිර්මාණය මේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ ස්කන්ධයන් බව යකින් ඒක අතහරිනවා සාගෝ අතහරිනවා මුක්ති අනාලය නොයලිනවා. එතකොට එක තැන කරමුණු පිළිතරන්නේ අරමුණ කෙල්ලිලා නැහැ. එනේ න අරමුණෙහි කුස්නා සම්දී වැඩෙන්න කියන්නේ නැහැ. නන්දිය නිරුද්ධ කර. ඒ තුලත් මේ කෙලෙස් දෙවිලා සමාදී වෙනවා. හැබැයි ඒක නිකම්ම සමාදියක් නෙවෙයි. ඒක ආර්ය සමාදියක්. ඒක සම්මා සමාදියක්. ඒ සමාදියත් එක්කම එකට බැඳී තියෙනවා සම්මා සංඥා සමාධි ධර්මංගේ. රහත් ඵලය තමයි එතනින් මඟ කියන්නේ. ඒ නිසා මේ නිමිති සහිත සමාධියට වඩා අනිමිත්ත සමාධිය දුරදානන. ඒක ඇත්තර රසවත් නැති වෙන්න පුළුවන්. අපි යම් සමත කමතහන කීප පිටුවාගෙන ඉන්නකොට ලොකු සංසිඳීමක් පිටට ඇති. සැපයක් ඇති කයට. ඒක තැහැල්ලුයි සරලයි. නමුත් මේක ඒ කමතහනින් නැගිට්ටාම පරම මිනිසයා. ඒක අතීතයේ තිය අත්දැකීමක් විතරයි. ඉතුරු වෙන දෙයක් නැහැ. නමුත් අපි විදර්ශනාවේදී ලබන එක අරමුණක් දවසකට කරන්නේ ඒ අත්දැකීම අතහැරෙන්නේ නැහැ. ඉතින් වංගෙඩියකට වීතිකක් දාලා එකපාරක් මොලෙන් ඇන්නොත් විශේෂිතයක් දෙකක් හරි පොතු ගැලවෙනවා. එතකොට ආපහු නැවැත්තුවත් ඒ ගැලවිච්ච පොතු ටික ආපහු ඒ කියලින්නේ නැහැ. ඒක හාල්ම. දෙතුන් පාරක් මොල් ගහින් යන්නොත් තාපිත. ඒ වගේ ගැලවිච්ච පොතු ටික ආපහු වැලෙන්නේ නැහැ ඒක. ඒක හාල්ම. ඒ වගේ නතර වෙවි හරි කමක් නැහැ. එනකන එන ජීවත්. කොයි වෙලාවයි හරි දී කියන සංඥාව අතහැරිලා හාල්මයි කියන සංඥාව එයි. එතන අපිට පුළුවන් තරම් හඳුන ගන්න වෙනවා මේ අනිත්‍ය සමාධිය. ඒ තුළ හිමම වැඩෙන්නේ සමාධිය. සමාධිය කියලා කියන්නේ එතනදී ඒ අනිත්‍ය සමාධිය තුළද වැඩෙන්නේ ප්‍රඥාව. නිබ්බේධික ප්‍රඥාව. කෙලෙස් ගෙවෙන ප්‍රඥාවයි. එතකොට කෙලෙස් ජීවන ප්‍රඥාව තුළ මේ කාම සංදාපී අරමුණු වලට ඉතිරි ඉඩක් නැහැ. ඒ අරමුණු ලැබුණත් ඒ එංගෙන් අදහස් පහළ වුණත් ඒ අදහස් පහළ වෙන්න හේතු වෙච්ච නිමිත්ත දිහා බලලා සංගත ධර්මයක් බව, පටිච්ච සමුප්පන්න ධර්මයක් බව දැකලා වහ ඒවා දිරි කරගන්නවා, ඒවා ගෙවා ගන්න. ඉන්න මේ විදිහට පිළිවෙලක් තුල ඒක කරන්න පුළුවන් නම් ඒ නිහේධික සමාධියට යන්න පුළුවන් ඒ.
අවසරයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ වශයෙන් ඉදිරිපත් කිරීමට සිටියේ අනිමිත්‍ය සමාධිය ගැනයි. ස්වාමීන් වහන්සේගේ පළමු පිළිතුරෙන් එයට පිළිතුරු ලැබුණා. ඒක නිසා ස්වාමීන් වහන්ස මම ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ විතරම බුද්ධානි සති භාවනාව වඩන උපාසිකාව ඇගේ ප්‍රශ්නේ මේකයි. සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති පංච විනය මණ්ඩලය විස්තර කර දෙන්න මැනවි.
තමත් බුදුගුණකමයි කරන්න පුළුවන්. සම්මා සම්බුදු ඥානයක් පිළිබඳව සම්පූර්ණ යමක් කතා කරනදී අපි යමක් ටිකක් තේරෙන විදිහකින් කතා කළොත් අපිට පුරුදු වචන තමයි මේ තුල රක් තියෙන්නේ. සංඛාර විඛාරය කියලා කියන්නේ වෙනසටපත් වෙනවා. දැන් අපි ඒක උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම මැටි පිටක් මැටි පිටින්ද තම අපි ස්වභාවයේ ඇතුළත් ලක්ෂණය ස්වභාවික ලක්ෂණය. ඒ මැටි පිටේ ආකෘති ආකාරයේ වෙනස් කරනම විකාරයට පත් කළා. එහෙනම් ඒ හැඩය ඊළඟට ඒ හැඩය වෙනස් වෙනකොටම අපට කල්පනාවක් වෙනස් වෙනවා. දැන් නැති කියන කල්පනාව නැහැ. දැන් සංඛාරය වෙනස් වෙනවා. එතල නැති කියන සංඛාරයක් වුණා නම් දැන් ආවෙක් කියන සංඛාරයක් කල්පනාවක් ඒ. දැන් අනුබුදුරජාණන් වහන්සේ එතකොට මූල ස්වභාවයක් දන්නවා. ඒක වෙනස් වීමේ ලක්ෂණයක් දන්නවා. ඒ වෙනස් වෙන දොල තුල පැන වෙන සිටිවිලි වල වෙනසක් දන්නවා. ඒ වෙනස් වෙන කල්පනාවත් එක්කම සංඤප්ති. අලුත් අලුත් පැනවීම වෙනවා. නැති ඉලියේ ආකෘතියකට ඒ හැදේ සංඥාව වෙනස් වෙනකොට ඒ කල්පනාව වෙනස් වෙනකොට නවත් වෙනස් වෙනවා. ඒක නැති කිව්වා දැන් මේක තාවීත්‍යයි කල්පයක් වෙනස් වෙනාම මේ කියයි තව ටිකක් වෙනස් වෙනවා මේ කියයි. එතකොට සංඤප්තිය. එතකොට ලක්ෂණය වෙනස් වීම විකාරය සංඛාර සංඤා. මෙන්න මේ ධර්මතා හතරෙන් පෙන්වන්නේ මුළු ලෝකය තුන් ලෝකය. මේ තුන් ලෝකය දැන අවබෝධ කරගත්ත කෙනා නිබ්බාන. එතකොට මුළු ලෝකයේ තියෙන මූල ස්වභාවය තමයි සත්ව පුද්ගලාත්ම වූ ධාතුව. ඒ ධාතුවේ ආකෘතිය හැඩය රාශිය වෙනකොට විකාරයට පත් වෙනකොට වෙනසකට පත් වෙනකොට ඒ තුළ ඒ ආරම්භය ඇතිවෙච්ච කල්පනාව හැඟීම් දැනීම් වෙනවා. ඒකම ඒ සඳහා ඇතිවෙච්ච පැනවීමද වෙනවා. එතකොට දැන් මුල ධාතුවට නොඇලුණු අය මේ විකාරයට පත් වෙන අලුත් පැනවීමකින් අලුත් සම්මතයකින් බලන කාලේ මේ කැටික් කියලා බලනකොට ලෝකයේ තුල ඇඳිලා දැනිලා කාම ලෝකයක් ගොඩ නැගිලා තියෙනවා. තුන් භවයේ ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ නැවෙන ලෝකයක්. ධාතුව ඇති තැන විකාරයට ලක් වෙලා පත් වෙලා ඒ විකාරයට පත් වෙන වෙනසට පත් වෙන දේ තුල ගොඩ නැගෙන සම්මතයක සිතුවිලි වලින් සංඛාර ලෝක. මම අර බුදුගුණ ගැන දේශනා කරද්දී මේ සංඛාර කියන වචනේ ලෝකයේ ගැන අපි කතා කළ සංඛාර ලෝකයේ ගැන. එතකොට යථාර්ථය තමයි මොකද්ද? ධාතුව ඇතිතැන ඒ ධාතු රාශි වීම තුල වෙනත් ආකාර හැඳ ලක්ෂණ පහළ වෙනවා. ඒ පහළ වෙච්ච හැඳ ලක්ෂණ වලට වෙනත් පැනවීම් පඤ්ඤප්ති නම් ගම්පණවල එතකොට ලෝකයේ කල්පනාව හඳුනා ගැනීම වෙන්නේ ධාතුව නෙමේ අර මෙවිච්ඡදේ තමයි ලෝකය. ධාතුව කියන යථාර්ථයේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඇවෙන තෙනෙන ස්වභාවයක පැවතෙන. ආලික්කේ මේකෙ ඇතික්කේ තෙනෙන ස්වභාවයක මුලාවෙන් දැක්කේ. ඉතින් බුදුවරු අවබෝධ කරනවා මෙන්න මේ මැවෙන තෙනෙන ලෝකය තුල ඇති යථාර්ථය වෙනස් වෙනවා. මහන්සලා යථාර්ථයක් ගන්න මේ යථාර්ථය වෙනස් වෙලා ලෝකයේ තුල මුලාවට පත් වෙන මේ ධර්මතාවයක් ගන්න. පවතින සම්මතයක් ගන්නව පරමාර්ථයක් ගන්නවා. ඒ සම්මත පරමාර්ථ දෙක සියල්ලම උන්වහන්සේ දකින්න දැනීම තුන් ලෝකයෙන් තුන් භවයෙන් විතර වෙනවා නිබ්බානකින් කියනවා. නිබ්බාන සංඛාර විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤප්ති මේ කරුණ හතර මගේ නෙවෙයි කරන්නේ මට මෙහෙමයි කරන්නේ. මේක දහම් පද යොදාගෙන පරියාය පද යොදාගෙන කියන්නේ කියොත් නම් මොකක්වත් තේරෙන එකක් නෙවෙයි. අනුමාන වශයෙන් මෙන්න මේ බඳු දහමක් මේ තුල තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව විශේෂයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් පුරුදු කරන ආකාරය වැඩි විස්තරයකින් වදාරනමින් ඉල්ලා සිටිමි.
දැන් මට තේරෙන හැටියට එකම කෙලෙස් ආනාපාන සතිය. මේක නැතුව බෑමයි. නයි ඇත්තටම ආනාපාන සතිය වේවා කුමන කමතහනකින් හෝ වේවා නිවන් පිණිස පංච උපාදානස්කන්ධය අත්දැකීම පිණිස යනවා කියන ගමන අපේ පිටේ ඉන්න සඳහා අපි දැනගත යුතු දැකගත යුතු ධර්ම නම් දකින්න ඕන. ඒක දැකලා ආපස්සටයි අපි ගමන ආරම්භ කරන්නේ. ධර්ම දැන දැක අතා දැනගත්තට පස්සේ එහෙනම් මේ දුක ගෙවා ගන්න මේ ආශ්‍රව ගෙවා ගන්න මෙහෙමයි නේද කියලා ක්‍රමයේ දැන වැඩපිළිවෙල පටන් ගන්න. අපි උදාහරණයක් දෙන්නවා දැන් ජල සාන්දුවක් නිසා අපේ ගෙදර මඩ වෙලා හතෝ ඉතර වෙලා හරදරයක් දුකක් දැන් මේකෙන් මිදෙන්නයි අපිට ඕන මේකෙන් මිදෙන්න ඕන මිදෙන්න නම් දැන් අපි මොනව හරි කරලා හරියන්නේ මේකට හරි පිළිමයක් කරන්න අතුරු ගලාගෙන එන තැනට වේලි කැල්ලක් දාලා ගලාගෙන එීම නවත්තන්න මොනව හරි ටිකක් බදාම ටිකක් දාලා හරියන්නේ එතන වතුර පිළලා පිළලා අපහු උතුරගෙන සලාගෙන එන්න පුළුවන්. නිසා මේකට හරි පිළියමක් හොදයි. පිළියමක් හොදන්න නම් හොයාගෙන යන්න ඕන වතුර කාන්දුවෙන් පොඩි. කාන්දුවෙන් තැන හොයාගෙන හොයාගෙන යනකොට නංගෝගේ වතුර කාන්දුවෙන් නැන්කි. වතුර කාන්දුවෙන් නැන්කින් වතුර කාන්දුවේ. කාන්දුවෙන් තැන දකින්න කම්ම මේකට යොදන්න ඕන පිළිවෙත මොකද්ද මේ දුකින් මිදින්න ඕන පිළියම මොකද්ද කියලා කාටවත් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි දින ඉඳගෙනම දැන් මේක මඩ එනවා මේක මඩ වෙනවා මේකට පිළියම් කරන්න ඕන මොනවද කාර්ය ටිකක් ගන්න ඕන, ප්‍රදාම ටිකක් ගන්න ඕන කියලා මෙතන ඉඳන් හිතුවොත් ඒක මෝඩ තමයි. දැන් එයා ඉස්සෙල්ලා පිළියම කරන්න නම් මේ කාන්දුව වළක්වන්න නම් කාන්දු වෙන්නේ කොහින්ද කියලා හොයාගන්න. හොයාගෙන යන්න ඕනේ ගිහිල්ලා කාන්දු වෙන තැන දැක්කට පස්සේ එයාට තේරෙනවා එයාට මොනවාක් වෙනවා මේ කාන්දුවේ හැටියට සාමාන්‍ය පිළිමයක් කරලා බෑ මොනවා හරි පිටින් කාර ටිකක් ගාලා දින ටිකක් ගාලා හරියන්නේ නැහැ මේකට ඊට වඩා ලොකු ප්‍රතික්‍රමයක් කරන්න වෙනවා මේ වතුර ටැංකිය විස්තරලා වේලෙන් හැරලා තවත් එකක් පළුදු කරලා මෙන්න මේ බදාම වර්ග එකතු කරගෙන මේ ගම් වර්ග එකතු කරලා මේකේ පළස්තරේ දැම්මොත් තමයි මේකේ කාන්දු නවත්තන්න පුළුවන් කියන්නේ. දැන් එයාට එනවා කලයුත්ත මේකයි මේ කාන්දුව වළක්වන්නේ. එතකොට කලයුත්ත මේකයි කියන නුවණ ආවට පස්සේ ඊළඟට යා අනුපිළිවෙලින් වැඩි පටන් ගන්න. දැන් ඉතින් කරන්නේ දැන් කිව්වොත් ඊළඟට ඒකට ඕන කරන බදාම වර්ග තිබුණා. ඒක ගන්න කඩේ තියෙන අවස්ථාවක්. ඒකට ඕන දැන් ටැංකිය කඩන්න කට්ටුවක් ඕන නිදියක් ඕන නැන්දක් ඕන කරන්ටක් ගන්න. ඒකට සුදුසු ඇඳුමකුත් ඇඳ ගන්න. දැන් ඔන්න එයා කටේ උත්තර බහිනවා. දැන් ටැංකිය ළඟට ආපහු ගොඩ වෙලා අර කියපු පිළිව. දැන් ඔන්න හදනවා කියන තැන දැන් හම්බ වෙන්නේ. පිළියම් කරනවා කියන තැන. එතකොට පිළියම් කරනවා කියන තැනේදී කාරණා දෙකක් දෙපැත්තක් සම්පූර්ණයි. එක පැත්තක් තමයි පිළියම් කරන්න ඕන තැන හොයාගත්තේ. තැන හොයාගෙන තීරණය කරනවා මේ පිළියම් තැනට පිළියම මෙන්න මෙබඳු එකක් දිය යුතුයි කියන තැන නවන තැනම එන්නේ එතන. ඊළඟට එතනට අවශ්‍ය දේ මොනවද කියලා තේරුම් ගන්න එතන. එතකොට පිළියමක් හිතාගෙන පිළියමට කළ යුතු එකතු කරගත යුතු දේ එකතු කරගෙන මේ සිදුර වහන්න පටන් ගන්න. මොන මේ ක්‍රියාව හරි නිවැරදි ක්‍රියාව. එතකොට මේ විදිහෙන් කඩලා සුද්ධ කරලා පදාමේ ඇතුරුවාම කාන්දුවේකවල කීවි සිදුර වෙහි සිදුර වැහුණු නිසා අතුර කාන්දුවේනේ අතුර කාන්දුවේ නිසා ඒ මට දෙන්න දෙනවා. ඒ වගේ අපටත් මේ නිවන කියන තැනට යන්න නම් යමක් අපි දුකයි කියලා හඳුනගත්තා නම් ඒ අපි හඳුනගත්ත දුක කොහෙන්ද හටගන්නේ කොතනින්ද එන්නේ කියලා බලන්න ඕනේ. දුක එන දුක උපදින ක්‍රමයේ හොයාගෙන යනවා. දුක උපදින ක්‍රමයේ හොයාගෙන හොයාගෙන යන්නේ නැතුව හාන්දු වෙන තැන හොයාගන්න නැතුව දකින්න නැතුව පිළියමක් කරනවායි කියන එකක් වෙදින්නේ නෑනේ. මේ හාන්දු වෙන තැන හොයාගෙන යනවා කියන එක පිළියම කරන තැන නෙමෙයි. හොයනවා කියන තැන වෙන්නේ එකක්. පිළියම් කරනවා කියන තැන වෙන්නේ එකක්. ඒ වගේ අපි ඉස්සෙල්ලා මේ දුක හඳුනගෙන මේ දුකට හේතුව පත්ති කියලා හොයාගෙන යනවා. ඒ දුක හොයාගෙන යන අවස්ථාවට කියන්නේ පිළියම් වේදන. මාර්ගය කියන්නේ ඒක. පිළියම කියන්නේ ඒක. හොයාගෙන ගිහිල්ලා මෙන්න මේ දුක උපදින්නේ මෙන්න මෙතන. මෙතනනේ මේ දුක හටගන්නේ කියලා හඳුනගත්ත දවස තමයි අපි පිළියම හොයන්නේ. සීල සමාධි ප්‍රඥා ප්‍රතිසහව උපදින්නේ තැන. ඒ උපදින තැන තමයි අපි විරාත්ති කතා. දුක ආරම්භ වෙන තැන දුකේ ප්‍රබවය කොතනින්ද හටගන්නේ කියන එක අපි විතරයි. එතන හොයාගෙන යනකම්ම අපි පිළියම යදුවනේ. දුකේ වෙන ප්‍රතිපදාවක් හිතා නෙමෙයි. දුක එන්නේ කොහෙන්ද කියන්නේ කොහොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා හොයාගත්ත මේ අහන දකින්න දැනෙන දැනගන්න මේ දුක් තමයි එතනින් තමයි මේ ලෝකෙ දුක උපදින්නේ. එතන වරදිනකොට තමයි මේ දුක් ආයතන. ජාති ජරා ව්‍යාධි මරණ වලින් දුක් ලක්ෂණ වලින් දුක් මේ ලෝකෙන් හටගන්නේ. එහෙම හටගන්නේ අනනාසයේදී හටගන්නේ. ඒ හටගන්න නිසායි බාහිර ලෝකයේ ගැටෙන විඥාන උපදින ස්පර්ශ හටගන්න වේදනා උපදී. එනම් දුක උපත් දුකේ උපත් කියන එක. එනම් මෙතනටයි පිළියම කරන්න කියන තැන හඳුනක. මෙන්න මෙතනට පිළියම් කරන්න නම් මෙතන නුවණින් බලන්න. දකින්නම දැනෙන දැනගන්න දේ නුවණින් බලන්න. දැන් නුවණින් බැලිය යුතුයි. මේ ආශ්‍රවක්ෂේ කරන්න නම් දුක කියවන්නේ නැහැ. එතකොට යාට නුවණින් බලන්න ගියාම තේරෙන මේ හරි අමාරු වැඩක්. වෙනකත් සමහරලා අමාරු වෙනවා. එතකොට යා කල්පනා කරනවට වරදින් නැතුව මෙතන බලන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඉන්නේ අප සමාධිය අවස්ථාවේ. සමාධිය වඩන්න ගියාට දැනෙනවා සමාධිය වඩන ආකාරයේ නිදේ නිදේ. අනේ ත්‍රිවික්ඛාවේ තියෙන එකට. එතකොට මාර්ගය උපන්නා වෙනවා. ත්‍රිවික්ඛාව කියලා කියන්නේ මාර්ගය. සීල සමාධි ප්‍රඥා. ආර්ය සංගීත මාර්ගයයි මේ උපන්නේ. එතකොට මෙන්න මේ මාර්ගයේ උපදවාගෙන උපන් මාර්ගය වඩනවා නම් ඒක තමයි අපි මේ නිවන් දකින පිළිවෙල නිවන් දකින ප්‍රතිපදාව කියලා කියන්නේ මාර්ගයේ හැටියට. එතකොට ඊට මෙහාදී අපිට හම්බ වුණා දුක එන්නේ කොහෙන්ද කියලා හොයාගෙන යන. එතන මේ හොයාගෙන යන තැනදී ඥානාපාන ප්‍රත්‍යාදී කමතරණක් වඩනද යොමුවෙමි. බලන්න ඕන දුක එන්නේ කොහොමද කියලා. දුක වඩමින් බලන්න ඕනේ. දැන් ආනාපාන සතිය සතිපට්ඨාන සූත්‍රයේදී මුලට පෙන්නලා මෙතන සිහිය තියාගෙන මෙතන හිත බැඳගෙන බලන්න පෙන්වුවා ඊළඟට ටික. බලන්න ඉරියව්ව. බලන්න මේ හත්පස යන එනකොට අනකොට බොනකොට වාඩි වෙනකොට ඉන්නකොට නිදිනකොට ඉරියාප්ති සති චතු සම්පජාන්‍ය භාවනා කර දුක දකින්න දුක හඳුන ගන්න. ඊළඟට පෙන්නවා රූපයෙන් හඳුන ගන්න දෙතිස්සින පාදීනෝ පෙන්වයි. ඊළඟට අසුබ නව කිලිතික භාවනාවේ ලක්ෂණයි කියලා දකින්නදී මෙන්න මේවා කියනවා නේද කියලා බලන්න. මේ විදිහෙන් දුක එන්නේ කොහේද කියලා හොයාගන්න මේ පෙන්වනවා. අපාන සතිය හිත පිහිටුවාගෙන මේවා බලන්නේ බලනකොට පේනවා මේක අර කණුවක වගේ හිත බැඳලා එහාට මෙහාට දුවන්න නොදී හිත හංසිඳුවමින් බලනවා. රූපේ කියන්නේ මමද මගේද මගේ ආත්මද මේවා සැපද දුකද ආත්මද අනාත්මද. ඒක අපි පටන් අරගෙන තියෙනවා මේ මොකක් දුරු කරන්නද කියන මොහොතේ අනුමාන ධර්මකින් පටන් අරගෙන තියෙනවා. ඒ දැනුම ඇතුළු පටන් අරගෙන සිතා බලන්න. රූපේ කියන්නේ බලන්න. මේ වගේ තැනකට නේද මේ මං වගේ මගේ ආත්මේ ඉන්නද? අන්නේ පටන් ගත්ත තැන ඉඳලම දුක සමුදේ දෙක මේක හඳුනා ගන්නවා. ඉරියව්ව බලන යාම කර කරන්නේ. මේ ඉරියව්ව සපයි. ඉතිපක් වෙලා ඉන්නකොට දුක එනවා. දුකවම මේ ඉරියව්ව දුකයි කියලා මේකෙන් වෙන ඉරියව් උත්තරාරු වෙනවා. මාරුණව සප හම්බුණා කියලා ඉතින්. ඉරියව්ව ඉතිපක් වෙලා ඉන්නකොට ආයි දුක එනවා ආයි මාරුවේ. එතකොට මේ සතර ඉරියව්වේ මේ දුක වැහිලා නේද කියන්නේ. නිරන්තරවම පවතින දුක මේ සතර ඉරියව්වෙන් වෙහිලා නේද කියන්නේ. ඉරියව් වෙනස් නොකළොත් සත්වරයක සතයක් මේ කය තුලින් ලබන්න පුළුවන්. මේ ඉරියව්ව වෙනස් කරන නිසා සතයක් කියලා එකකට රැවටිලා තියෙනවා. දුකේ අඩු බවක් ලැබෙනකොට එහෙම නැත්නම් මේකේ තියෙන්නේ මොකද නේද? මේ දුක් වූ කයද නේද? මේ ඇලුම් කරලා තියෙන සංහා කරලා තියෙන මේක නේද රූපේ නේද? එහෙනම් මේ රූපය දිහ නුවණින් පාවිච්චි කරන්නේ. අන්න ඊළඟට සතු සම්පදාන්නේ ඉරියාප්ප සතිය. ඉරියාව පවත්වනවා කියනෝනේ ආත්ම සංඥාව ඇති නොවේ. මම මගේ කියන අදහස ඇති නොවන විදිහට ඇති වුණත් ඒවා දුර වෙන විදිහට ඉරියාව පවත්වනවා. සිතේ පැවැත්ම සඳහා අසුභව දකින්නා ධාතුවක් දෙන්න දකින්නා නවදිතිකාවක් දෙන්න දකින්නා මෙසේ බලමින් කය පිළිබඳව දක්නා නුවණ ඇත්තටම දකින්න වැඩ පිළිවෙලයි මේ කමතහන් දෙලක් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් කරන්නේ. ඒක ආනාපාන සතිය විතරක්ම වඩලා ඒ දුක එන්නේ කොහෙන්ද කියන එක හොයාගෙන යන්නත් එහෙනම් අපි ඒක අර දහම දැකලා නැත්නම් ඒ දහම දකින්න දැනගන්න තැන දක්වා යන්න මේක භාවිත කරමු. එහෙනම් ආනාපාන සතියේ හිත අන්තිමෝමි බලන්නේ ඉරියව්වේ ප්‍රත්‍ය ක්‍රියාපකපි. මේ ඉරියව් වෙනස් කරනකොට මොකද වෙන්නේ? වෙනස් නොකළොත් මොකද වෙන්නේ? වෙනස් කළා කියලා ලැබිච්ච සතිය මොකක්ද? හඳුනගන්නකොට අපි හම්බෙන්නේ දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජ දුක්ඛමේව නිරුද්ධමානා නිරුද්ධ දුකමයි උපදිනියේ උපදින්නේ නිරුද්ධ වෙන්නේ දුකමයි දුකමයි පද දුකම නිරුද්ධ වෙන බවක් නේද කියන්නේ ඒකයි කලකිරෙනින් විනාසා ඒ දුක හඳුනා ගැනීම දුකේ ඉන්න කොහෙද කියලා යා හොයාගෙන යන කාර්යය දීතෙන් ඕන කරන පසු ඉතින් මෙන්න මේ ක්‍රම දෙකෙන් එකකින් තමයි ධානාපාන සතියදී මම බලන්නේ. එක්වර කියන ධර්ම දැකලා ඒ නුවණින් මේක බලන්න ඕනේ ඒ සඳහා නුවණ සමාධිය අදා ගන්න ඕන කියලා ධානාපාන සතිය වඩන්න පුළුවන් කෙනෙකුට එහෙම නැති කෙනා ආනාපාන සතියේ සිට පිටවගෙන මේ කය දිහා හුස්ම බලන්න. එහෙම නැතුව ආනාපාන සතියේ තුල ලැබෙන කි වෙනත් මතක් අඹෙන්නේ අර දහම දැන දැකගත්ත කෙනාට ආනාපාන සතිය නෙයි මේ ලෝකේ තියෙන හැම අරමුණක් නෙවෙයි දැක් වෙනාර. ඒක ගන්න රකිත් හැටි කෙනා. එහෙම නැතුව මේකේ එහෙම එකක් හොවා ගන්න පුළුවන් හදා ගන්න පුළුවන් කියනක වෙන්නේ නැහැ.
පටිච්ච සමුප්පාදය සහ අදිවචන සමුප්පාදය යන තුමක්ද දැන් පැහැදිලි කර දෙන්නේ.
පටිච්ච සම්පස්සේ අදිවචන සමුප්පාදය. මේ වචන නොකියුණාට මේ තුනක හරි විදේමක් කියලා කියනවා. මෙහෙම එකක් එළියෙන් අරමුණු ඇවිල්ලා පංච ආයතනයේ අරමුණු ඇවිල්ලා ඇතුළතට බැස ගන්න බවක් තියෙනවා. ඇතුළතින් අරමුණු ගිහිලා හිතට එන බවකුත් තියෙනවා. දැන් මෙහෙම ඉන්න අපි යමක් දිවි වෙලා මෙහෙ බලන්න එහේ අරින බවකුත් තියෙනවා. අදි වචන සම්පස්යෙන් ඇතුළත සම්පස්යෙන් එළියට එන බවකුත් තියෙනවා. මෙහෙ බලන්න එහේ අරින බවකුත් තියෙනවා. ඇහැට අරමුණ ගැටිලා එහේ අපහැරෙනකොට මනෝමයෙන් බාරගෙන අරමුණු හිතන දී කරන අවස්ථාවකුත් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා දෙක තමයි සතිය සම්පස්සේ හා අදිවචන සම්පස්සේ කියලා හඳුනා ගන්න යම් හේතු හේරණ පහසු භාෂාවකින් අපි කතා කළොත් ඒ ගැන කතා කරන්න වෙන්නේ. කෙතැනවත් ඒක අපි අපේ අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ. මොකක්ද මේ තුල සිද්ධ වෙන ධර්මතාවය? දැන් ඇත්තටම ඒක ටිකක් අපි ගැඹුරට විමසා බලුවොත් එකක් රූපයක් චක්කු විඥානයක් චක්කු සංපස්සයක් වේදනා සංඥා චේතනා මේ ඡන්ද ටික එකතු වෙලා උඩ දකින්න යමක් හදලා තියෙනවා. මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මනෝ උත්පත්ත වේදනා සංඥා චේතනා එකතු වෙලා දැනගන්න යමක් දැනගැනීමක් ඇති වෙනවා. එතකොට අපිට මෙන්න මෙතනදී සිදු වෙන්න ඕන ධර්මතාවය තමයි ඇත්ත යථාර්ථයේ තමයි සමාතුලම පිරිනමන්නේ. මේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන එක මේ හටගත් ස්කන්ධයන්ගේම ප්‍රතිඵලයක්. ඒ ටික තමයි තියෙන්නේ. දැන් අපි මෙතනට ඇවිල්ලා හරි බැලුවොත් දකින්න හම දැනෙන දැනගන්න තවත් පුද්ගලයේ පිළිබඳව හදාගත්තුම වාගත්තොත් අපි දෘෂ්ටියෙන් ඉදිරියේ නේ පරිසම් වෙන ඕන තැනක් දකින්න අහන දැනෙන දැනගන්න දී අනාත්ම බව දකින්න පුද්ගලයේම වාගත්තු නිර්මාණය කරගත්තොත් මෙතනට ඇවිල්ලා තමට වරදින්න පුළුවන්. එතකොට දකින්න අහන දැනෙන දැනගන්නවා කියන තැන හොඳ බලන්න. දකින්නවා කියන තැන දැකීම දැකීමකින් අවසන් කරන්න පුළුවන් වෙන්නේ නුවණ යෙදුනොත්. නුවණ නොයෙදුනොත් මේ දැකීම කියන තැන තවත් ආයතනයක් උපත්වන අරමුණක් බවට පත් වෙලා නේද? දැන් ඊළඟට මන ආයතනේ හෝ මොකක් හෝ උපදින්න මේක බාරගන්නේ මේ එළියේ තියෙන අරමුණක් නෙමෙයි බාරගන්නේ. මේ හේතු ටික ඇතිතන ලැබුණු දෙයනේ අරමුණ හැටියට බාරගන්නේ. මෙන්න මේ අවස්ථාවට කියනවා දිවස්. දැන් මෙතනින් පස්සේ අපි ආපහු අරමුණ දී කරගෙන එළියට එන්නේ බලන් දකින්නේ හෝ ඇතුළතින්ම හෝ ඒ අරමුණ කී කරන්නේ ඒ අරමුණ රබේවි. බලන්න එතනදී අරමුණ උනේ කුමක්ද කියලා. පිටින්ම හදපු දේ තවත් පිටකට අරමුණක්. දැන් අපි අතින් අත් ශබ්දයක් කරලා ඒ ශබ්දයේ කනට අරමුණක් වෙනවා. කනට ගැටෙන අරමුණක් වෙනවා. එතකොට එක ආයතනයකින් උපදවපු ශබ්දය තවත් ආයතනයකට අරමුණක් වෙනවා. ඒ වගේ දකින්නහම දැනෙන දැනගන්න දේ අනිත් පැත්තට හැරෙව්වේ නැත්නම් මෙන්න මේ හේතු ඇති දැන හටගස්සුවේ හැටියට එතන ඇත්ත නොබැලුවොත් හැමතිස්සෙම මේක ඊළඟට තවත් ආයතනයකට ආරමුණක්. අදිවචන සම්පත. ඒක සියුම. දැන් අරමුණක් නැති තැනක අරමුණක් නැවිලා තවත් ආයතනයකට උපදින්න හේතුවක් හදලා තියෙන නිසා මේකට කියන ධම්මායතන. ධම්ම කියලා කියන්නේ පිටින්ම හදාගත්ත ඉතිවිලි වලින් හදපු දෙයක්. ධම්ම කියන්නේ දැන් අපි පිටින් සම්පටිඥාන සම්පීර්ණ කියන තැනට එනකොට සීතියක දෙනා පිටින් බාරගන්නේ මෙන්න මේක තමයි ඊළඟට මහා කර්ම ක්ලේශ කුසල් අකුසල් උපදින් යන දක්වා වැඩේ නිරුද්ධ වෙනවා. ඒ කර්ම ක්ලේශ කියලා නැවත ආපහු අවස් ආයතන උපද්දවාගෙන ඒ අරමුණ හොයන්න බලන්න දකින්න යන්නේ ඊළඟට. එනිසා තේරුම් ගන්න හිතින් එන අරමුණ ඇතුළට ඉලින් බාර ගන්න බව කිසිම ඇතුළතින් හදන්න දේ මුලා වෙලා හිතට එන බව කිසිම. ඉතින් මේක තමයි සාමාන්‍ය අදහස. නමුත් ඒක ඊට වඩා කියවුරු කියන මේ ධර්මයේ දකින්න කොට තේරුම් ගන්න පුළුවන්. නමුත්ෙන් බලන්න දකින්න අහන දැනෙන දැනගන්න දේ මේ ඇත්ත පිටින් දකින්න බැරි වෙච්ච තැන මොකද්ද වෙලා තියෙන්නේ? විඥානයේම ආයතනයක ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඒක තමන් අත්දක් දින දහමක් පවත්පත්. මෙතන හටගත්ත මේ දහම තේරෙනකොට තේරෙනවා මෙතන තියෙන මායාව බොරුව මොකද්ද කියලා තේරෙනවා. නම් මේ බඳු තැනක නේද මේ කෙලෙස් හට ගන්න අවස්ථර උපදින තැනකට නැවත මේ ආයතන උපදින් හට ගන්න. මෙතන තියෙන ස්පර්ශයේ ශක්ති කියන එක දකින්න පුළුවන් අමාරුනේ. මේ දකින්න හන දැනෙන දෙන ගන්න තැනක් ඉරක්. එතෙන්ද කිව්වම කරන ප්‍රථම කපි පිට වඩා කතා කළ දේ වඩා විද්‍යාන් දෘෂ්ටි අදින්න පුළුවන් නේද? අදිවචන සම්පත්‍යයට කේන්ද්‍ර විදත්විතාවර කියන එක සම්බන්ධයන්නේ. හැබැයි ඉතින් ඒකේ ස්ථානයේ හැටියටයි අපිට ඒ ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් අපි විදත්විතාවරයට ගන්නකොට අරමුණක් කොට පාර ගන්න බවක් තියෙන්නේ. අරමුණක් හැටියටම සිහි කරලා අරමුණට නැගලා බලන බවක්. අරමුණට නැගෙනවා විතර්කය අරමුණට ගත්ත දේ විචාරය බලන බව. ඒ අනුව ඒ අරමුණ විතර්කයට විචාරයට ලක්කලේ කොතනද කියන එක අනුව තමයි ඒ අහපු ගැටලුව ගැන අපිට විසඳුමක් දෙන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ. මොහොතක් ඒහා සමාන සිදුවීමක් මෙතනදී සිද්ධ වෙනවා. හැබැයි එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ කියන අවස්ථාව සම්පදිනියන සම්පීර්ණ කියන අවස්ථාවන් ගත්තහම කර්ම ක්ලේශ ධනෙට යන්නේ නෙවෙයි. විපාක කියන සුසුකයි කියවා. ඒක දේවස් කෙලෙස් නෙමෙයි. කෙලෙස් සුකල් ලකුසල් කර්ම ක්ලේශ හටගන්නේ ජවන් වලින් අනතුරුව. ඔස්තපන කියන අවස්ථාවේදී දුර්ගමස්කාරයන් සුමස්කාරය දෙන්නේ නතුරුවයි. කර්ම ක්ලේශ බවට පත් වෙනවා නම් පත් වෙන්නේ. ඒක නිසා පත් වෙන විදිහක් නෑ. එනිසා ඒ අවස්ථාවේදීත් එතනින් හටගත්තු දේ බාර ගන්න බවක් තියෙනවා. විතක්ක විචාර කියලා කියන්නේ ඊට වඩා රළු අවස්ථාවකට බවයි සතිපට්ඨාන සූත්‍රයේ අනුව දකින්න තියෙන්නේ. මොකද සත්‍ය සංපස්ය වේදනා රූප සංඥා රූප සංචේතනා රූප විචක්ක රූප විචාර රූප සංඥා මේ කියලා තියෙනවා. එතකොට මේ අරමුණ බාරගත්ත පිළිවෙල අනුව තමයි හඳුනාගන්න වෙන්නේ. එතකොට යම් දැනගැනීමකට ඇවිල්ලා මේ වටාපතේ කියන දැනගැනීමට ඇවිල්ලා වටාපත විතර්කයට නගනවා නම් වටාපත අරමුණට නගනවා නම් එතන විතර්ක විතර. වටාපත කියන දැනගැනීම කියන තැනට ආපු තැන සයිති නැහැ විතර්ක විතරේ කියන. ඒක වෙනවා. වතාවපත කියන දැනගැනීමට ඇවිල්ලා වතාවපත කියන්නේ ආ මේ සම්ඳුරම් ගැප්පේ කියන එක මොනවා හරි නැවත වතාවක් පිටන්න වීම සම්ය යන අවස්ථාව මේ ධාතුව චක්කු ධාතුවට ගැටිලා ඇත රූපයක් ගැටිලා දැකීමක් වෙලා ඒ දැකීම මේ කර්ම ක්ලේශ දක්වා එන මාර්ගෙන එන අවස්ථාවේදී විතත් විචාරයේ කියන්නේ විශ්වම ඇතිනෙ. මොනාරි පුතක් නැති වෙනවා නම් නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ. ඇසක් කන්නාඩියක් ආලෝකයක් ඇතුළත ඇති වෙන ප්‍රතිබිම්බයේ උදාහරණයක් අනුව අපට කිසිවෙකුත් දැකීමට හැකියාවක් නැති බව පෙනේ. රූපයක් ඇසට ගැසුණු විට අපට දැකීමක් ලැබෙන විට එයට හේතුවක් වූ රූපේ නිරුද්ධ වී හමාරයයි කරන දේශනාව කර්මාවෙන් පැහැදිලි කර දෙනු මැනවි.
මම කියලා තියෙන අනුසාරයක් ඇසත් කන්නාලියත් ආලෝකයක් කියලා කොහොමද? මම කියලා තියනවාද? ඇසත් රූපයක් චක්කු විඥානයක් කියලා තියෙනවා. කන්නාලියත් ආලෝකයක් කන්නාලිය ඉදිරියේ ඇති රූපයක්. ධාතු කයක් කියලා තියෙනවා. දැන් නැති දෙයකට උත්තර දෙන්නද? ප්‍රශ්නේ ඉවරදි කරලා අහන්න. කවදාවත් නැත්තටම අපට රූපයක් හම්බ වෙලා නැහැ. රූපේ දක්වන්නේ අනි දක්වන්නේ. දකින්න බැරි දෙයක් රූපේ දකින්නේ අපි කවදාවත්. රූපේ දැක්ක කියලා හිතාගෙන. රූපේ හම්බ වෙන්නේ නැහැ කවදාවත්. රූපේ අනි දක්වන්නේ. එන්නේ මේ කිසිම අපිට ප්‍රතිබිම්බය තමයි හුදලා තියෙන්නේ. ප්‍රතිබිම්බය හම්බ වෙනකොට විතරලා තියෙන මේ රූපේ හිතාගන්න. එනිසා රූපේ අපිට කිසි අනතුරක් කරලා නැහැ. ඒකයි මේ රූපය ගැන මා විස්සක් කරන්න ඕනේ නැහැ. මේ රැවටෙන්නේ කොතනද කියලා හඳුනාගත්තොත් රූපය ගැන ආරන්න අවුස්සන්. ඒකකින් රූපේ විතරක් නෙමෙයි ආලෝකයක් අනිත්‍යයි. කන්නාඩියක් අනිත්‍යයි. ඉදිරියෙන් රූපයක් නිත්‍යයි. ඒ හැම දෙයක්ම එක්කෙනියක් තුළ විපරිණාමයේ පත් වෙන ධර්මතා ඉහත් අපිට තේනවා කියලා හිතේ ඉස්සලා හිත රූපේමයි කියන්නේ. ඉතින් අපි ඒක ලෝකේ තියෙන විද්‍යාත්මක ගවේෂණයකට ලක් කළා. මේ දැන් පවතින රූප කලාප පිටින් දැන් පවතින ප්‍රයිදිත දැන් තියෙන පරමාණුක අවතපරේති එනිසා ප්‍රතිබිම්බය හටගන්න හේතු වෙච්ච කාරණා ටික ආලෝකයක් දැන් හිරුගේ නම් දැන් හිරු මෙතන ඉන්න තැන නෙමෙයි ඊළඟ සැප්පරේ ඉන්නේ. ඒ කියන්නේ ආලෝකය වෙනස් වෙනවා. කන්නාඩියත් මොහොතකින් ඉදිරි මුදල ලක්ෂය. ඒක හටගත් එකක්. සත්‍යඥාතක සංඥා වෙනස් ආකාරයකට පරිවර්තනය වෙනවා. මොකද අපිට සමහර වෙලාවට තියෙන අනිත්‍ය කියන එක තර්කණය වෙන්නේ ඇතර වේගයේ මෙනිකලක අනිත්‍යාවය ප්‍රකට නැහැ. නමුත් මෙනිකලක් නැරෙනවනේ. මෙනිකලක් අපපටිච්ඡන්න කියන වැදුක ගැහිලා තියෙන ප්‍රකට නැහැ. පටිච්ඡන්න ගැහිලා අපටිච්ඡන්න තියෙන පටිච්ඡන්න තියෙන මෙනිකේ දුක වෙහිලා තියෙන වෙනස් වීම පටිච්ඡන්න ගැහි ආවරණ. නමුත් මම මොහොතකම ඉරායා ඒ වගේ සංඥාදී දීපය දිනන එක ආලෝකය මේ හේතු නිසා දැන් හටගත්තු ප්‍රතිමේ ඒක අපි එතනකින් පෙන්වලා දුන්නා. හේතු මෙතන ආලෝකය කල් දෙකකින් ආපස්සට මේ ඔටොමැටික් වෙනපත් වෙන එකක්. ඒ කන්නාඩියක් රූපයක් දෙකක් වෙන බල් දෙකක්පත් වෙනකොට ඉදින්නේ හටගත්. ඒ තැනේම බල් දෙක නිවෙනකොට හටගත් ප්‍රතිබිම්බයේද දැන් ආපහුපත් වෙන ආය ප්‍රතිබිම්බයේ ඉස්සෙල්ලකද පේන්නේ? ඉස්සෙල්ලම හේතු ගැටීම නිසා යම් ප්‍රතිබිම්බයක් වෙනවා නම් ඒක ඉතුරුක් නැතුවමයි නැති. දැන් ආපහු හේතු ගැටීම නිසා දැන් අලුත් එකක්. පෙර පිළිච් එක ආපහු ආව නෙමෙයි. පෙර පිළිච් එක ආපහු පේනවා නම් එහෙනම් කණ්ණාඩිය මුලට තියලා තියෙනවනේ, ලයිට් එක නැතිවෙනකොට නොපෙනුනා විතරක්. හේතු ගැටෙනකොට හට ගන්නවනේ ඉති. නැති වෙන කිසිවක් නැතුවමයි නැති වෙලා යන්නේ තමයි. මේක තමයි මතාවේ. ඒ නිසා එකත් රූපයක් දැක්වීමෙන් ප්‍රතිකල්පයක් දෙන්න එක කියන්නේ ඒකයි අපි කියන්නේ අර උපසදාවේ ඇහැ කියන කෙනකට මෙයා හරියට හට ගන්න දෙයක් නිතිය වෙනවා නේද කියන අනිත්‍යකත ඒක ප්‍රකටයෙන් බලන්න ඕන කියලා. රූපයේ මේකෙන් හටගත් දේ මේ දිලාපත් වීම නැලවීම කියනවා නේ. විඥානය කියන්නේ වහා ඉදිරි නිරුද වෙන එකක් නේද? මේ තුනම අනිත්‍ය නේද? එහෙනම් මේ අනිත්‍ය හේතු නිසා හට ගන්න දේ කෙසේ නිතිය වෙනද? මේ බලලා මොන වැඩි දියුණු කරගන්න වෙනවා. මේ අනිත්‍යයි මේවා ඉස්තරයි කියලා තුනොත් මේ නිසා හට ගන්න වේදනා සංඥා චේතනාව නිතිය මොළේ ආත්මය මේකෙන් දැක්කේ ඔය අනිත්‍ය මේක කාත්මික ලක්ෂණේ හඳුන ගන්නවා. ඒකට ආත්මය එන දවස් පුරාම කරගත්ත කරගත් නිරාකරණාත්ම හැදුවට ගුරු කෙනා කියන තාක්කත් නිරාකරණාත්ම නිර්වාණා වේදී මොනක් දෙනක බුදු වෙන බුදු රූපක අපි හැම දෙනාටම මේ පරිලෝකීය සහනයේ සම්පූර්ණ නිරෝගී ජීවිතයක් වහවහා කල්යාණ මිත්‍රාස්තේ රගේ නිරුවන් ගෙන්න අභිවාදන සීලිත සම්මුදාපතායෝ සතරෝ ධම්මා වන්දනං ආධිවංගේ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තියේ සිද්ධියත අතෝ නිබ්බාන සම්පත්තියේ කායේන වාචා චිත්තේන සමාධේන යා කායේන වාචා චිත්තේන සමාධේන මනසා සංයතයෙන් කායේන වාචා චිත්තේන සමාධේන මනසා පතං අත්‍යං සංයතයෙන්